හොඳයි තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා වාසී ලෝක වාසී ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත්නි, කොරෝනා වෛරසය නිසා විහාරස්ථාන ආගමික කටයුතු සියල්ල අඩපණ වී තියෙන මොහොතක අන්තර්ජාලය ඔස්සේ අපේ පින්නතුන් සමග සහසම්බන්ධ වෙමින් ධර්මානුශාසනා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අපි මුලින්ම සම්බුද්ධ වන්දනාව සිදු කරමු. සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතම්බෝ විඤ්ඤූහෙති. ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා හේස භගවතෝ ශාවක සංඝෝ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරතේ. සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්භං සබ්බතානි සුපතිට්ඨිතම්. ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම්. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසෙන් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝනුවේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතම්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උංගෝසයුම් දේව ඝනාපසන්නා හේතේන සච්චේන ජයස්සුමයං දස බලසේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ගින වචන නදී චිරන් වසතු දස බල බුදුන්නම් සෙල් මුදුන තින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති සතතින් අරියටැඟි මඟ සෙලෙලින් සෙල්ලෝ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 අද දවසෙහි ඒ ධර්ම දේශනා දායකත්වයේ දරමින් විහාරස්ථානයට ඒ අවශ්‍ය කරන ඒ වෝටර් ෆිල්ටර් එකක් පූජා කරමින් දායකත්වයක් දරමින් අද දවසෙහි කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පින්වත්තේ සරණී විජේරත්න පින්වත් මහත්මිය ඒ වගේම සුරංග සිල්වා මහත්මා ඒ වගේම දරුවන් දෙපළ සේරා සහ ඒ ඩිලන් කියන ඒ දරු දෙපළ ඇතුළු පිරිස ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ නොවැම්බර් 12 වෙනිදා යෙදී තිබෙන දසවස පූර්ණයක් වන අප අතරින් සමුගත්ත ඒ පින්වත් පවුලේ පියාණන් වහන්සේ වන ගාමිණී විජේරත්න ආදරණීය පියාණන් වහන්සේගේ සසර ගමන සැපවත් වේවා පියාණන් වහන්සේට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේ මුණ ගැසේවා ප්‍රාර්ථනීය බෝධීන් සැපයෙන් නිවන් දකිත්වා කියන උතුම් ප්‍රාර්ථනය මුල් කරගෙන මේ ධර්මානිසංස බලය දසවසරක් ගත වුණත් උපතක් ලබා සිටියත් ඒ කොතනක සිටියත් ඒ ගාමිණී විජේරත්න පියාණන් වහන්සේට අනුමෝදන්ව ඒ දරුවන්ගේ ප්‍රාර්ථනා සිත් පරිදි සැපයෙන් සුවයෙන් සසර ගත කරන්නට අවශ්‍ය කරන පින්පඳුරක් වේවා පාරමී බලයක්ම වේවා කියලා අප සෙත් ප්‍රාර්ථනා කරනවා නිර්වාණය ප්‍රාර්ථනාත් කරනවා ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමටත් කටයුතු කරනවා දේශකයාණන් වහන්සේ වන ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ මාළනී විජේරත්න ආදරණීය මෑණියන් වහන්සේටත් ඉහත දායකත්වයේ දරණේ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා වර්තමානයේ පවතින රෝග පීඩාවන් වලින් බේරිලා ජීවිතය ධර්මානුකූලව ගත කරන්නට අවශ්‍ය කරන තුරුණුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට අප වෙත ඒ දායකත්වය දක්වන සරණේ විජේරත්න පින්වත් මහත්මිය ඇතුළු හැම පවුලේ හැම දෙනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සාදු. දෙදහස් විස්ස වසරේ එකොළොස්වැනි මාසේ 15 වෙනිදා ඉරුදෙන භාවනා වැඩසටහන ලෝභෝ නිධානං කම්මානං සමුදයාය, අලෝභෝ නිධානං කම්මානං සමුදයාය, දෝසෝ නිධානං කම්මානං සමුදයාය, අදෝසෝ නිධානං කම්මානං සමුදයාය, මෝහෝ නිධානං කම්මානං සමුදයාය, අමෝහෝ නිධානං කම්මානං සමුදයාය. තථාගතෝ සබ්බත ගාමිනින් පටිපදං යතා භූතං පජානාති. බහුධාතික සූත්‍රයට අදාළව ඒ පාඨයත් අපි මුලින්ම සිහිපත් කරගෙන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී පින්වත් හැමදෙනාම බොහොම දයාවෙන් කරුණාවෙන් සිහිපත් කරමින් මේ අනුශාසනාව සිදු කරනු ලබනවා. හැමදෙනාටම ස්වභාව ධර්මයේ තුලින්ම මරණානුස්මති භාවනාවක් සිද්ධ වෙන මොහොතක් කාලයක් තමයි මේ සමය. ජීවිතය කියන එකට ලොකු කාලයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක රෝගයක් නිසා, ව්‍යාසනයක් නිසා කොයි වෙලාවේ අහිමි වෙලා යයිද කියන අරමුණෙන් යුක්තව කටයුතු කරනවා, සිහියෙන් යුක්තව කටයුතු කරන්නට වෙලා තියෙනවා. ඉතින් මේ මොහොතේ අපේ පින්නතුන්ට ස්වභාවයෙන්ම මේ ජීවිතය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය කාහටත් පැන නගින්න ඕන. මේ වෙලාවවත් ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ නැත්නම්, සත්‍ය අවබෝධය වීම පිණිස නැඹුරුවක් වෙන්නේ නැත්නම්, ඒ අය සංසාරේ කවදා එගොඩ යයිද කියලා අපිට හිතෙනවා. ඒ නිසා මේ මොහොතේ ධර්ම සංවේගය උපදින්න ඕන ලෝකයකට වෙච්ච දෙයක් කියන කාරණය මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ නිර්වාණය නැමැති, එහෙම නැත්තං අවසාන මේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන ප්‍රතිෂ්ඨාව, මේ සසර දුකට හේතු වන අවසාන ප්‍රතිෂ්ඨාව අවබෝධ කර ගැනීම සඳහා අපට මඟ පෙන්වීමක් කළා. ඒ මඟ පෙන්වීමේදී පින්නතුන්ට පළවෙනි අනුශාසනයෙන්ම මතක් කරන්න ඕන, සුනාත හොඳින් මහන්ඩ ඕන. හොඳින්ම ඇසුවොත් තමයි ස්වර්ගයත් මෝක්ෂයත් සැනසෙන්නේ. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට ශක්තියක් බලයක් තමා තුළ ගොඩ නැගෙන්නේ හොඳින් ඇසුවොත් පමණයි. සුනාත හොඳ නුවණින් අසන්න ඕන. ඔළුවේ වෙන වෙන දේවල් පුරව ගන්නෙ නැතුව බොහෝම මැදහත් සිටින් ධර්මය විමසාගෙන බලාගෙන කටයුතු කරන්න ඕන. හොඳින් ශ්‍රවණය කිරීම තථාගතෝ සම්බත ගාමනින් පටිපදං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේගේ සියලුම මාර්ගෝපදේශයන් අනුශාසනයන් තිබෙන්නේ කුමක් සඳහාද? යථා භූතං පජානාති, විදර්ශනාවෙන් අවබෝධ කරගන්න, ගැඹුරින් අවබෝධ කරගන්නටයි බුදුහාමුදුරන්ගේ අනුශාසනා තියෙන්නේ. එසේ නොමැතිව එහෙම වෘත එහෙම නෙමේ පින්නතුනි, නුවණ තමයි අවශ්‍ය කරන්නේ. එහෙමනම් සම්මර්ෂණ ඥානය නැත්තෙකුට මේ ශාසන ධර්මයේ කිසිදු අධිගමයක් නැත. මොකද මේ සම්මර්ෂණ ඥානය කියන්නේ, මේකට විවිධ වචන අපේ මිනිස්සුන් පාවිච්චි කරනවා, අපේ මනුෂ්‍ය පාවිච්චි කරන විවිධ වචන. මොනවද? කල්පනා කරනවා කියලා කියනවා, සමහර අය කියනවා හිතල බලනවා කියලත් කියනවා, සමහර උදවිය ඔළුව හාරල බලනවා කියලත් කියනවා. ඒ වගේ නොයෙකුත් වචන භාවිතා කරනවා. කමක් නෑ මොන වචනයෙන් භාවිතා කරත්, ගැඹුරින් නුවණ යොදවා මොකද්ද මේ බුද්ධ වචනේ තේරුම කියලා කල්පනා කරන්න ඕන. එහෙනම් පින්වතුනි, මේ බහුධාතුක සූත්‍රය කියවෙන මෙන්න මේ පද කීපය පින්වතුන් හොඳින් ගැඹුරින් නුවණින් බලන්න, තමන් අවබෝධ කරගන්න ඕන. තමන්ගේ නුවණ වැඩිලා තමා තුල ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව තුළින් දැනුමක් රැස්ව වැඩක් වන්නේ නැහැ. දැනුම කියන්නේ හැම විටම අනුන්ට අයිති දෙයක්. ඒක උකහා ගැනීමක්, තවත් කෙනෙක්ගෙන් අනුකරණය කර ගැනීමක්. එහෙමනම් තමා තුළ, තමාගේ ලේයට මස් නහර තුළ, තමාගේ ශෛල තුළ ධර්මය වැඩෙන්න ඕන. එහෙම වැඩෙන්නට නම් තමන් සිතා බලන්ට කල්පනා කරන්න ඕන. මේ සඳහන් වෙන්නේ හරි අපූරු ආකාරයකට. බලන්න, මේක හොඳින් අහගෙන හිටියොත් ඔබට හරි ලොකු විමතියක් ඇති වෙයි මේක කියවෙන ධර්මකාරණේ හරබර தත්ත්වය පිළිබඳව. අන්න ඒ තුලම ඔබ විදර්ශනාවට ලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ලෝභෝ නිධානං කම්මානං සමුදයාය. ලෝභය කියන එක නිදන් වෙච්ච කර්ම, මනෝ කර්ම. පින්නතුනේ අපි අයින් කරන්න ඕන, දුරු කරන්න ඕන. එවනම් මේ ලෝකේ රැස් වෙන කර්ම වශයෙන් රැස් වෙනව නම් රැස් වෙන්නේ, සැකසෙනව නම් සැකසෙන්නේ ලෝභය නිදන් වෙලා. ඒ වගේම අලෝභය නිදන් වෙලා, දෝෂය නිදන් වෙලා, අදෝෂය නිදන් වෙලා, මෝහය නිදන් වෙලා, අමෝහය නිදන් වෙලා. ලෝභෝ නිධානං කම්මානං, අලෝභෝ නිධානං කම්මානං. එහෙමනම් මේ කර්මය කියන එක ලෝභයනුත් සැකසෙනවා, අලෝභයනුත් සැකසෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රතිපදාව කම්ම නිරෝධාය සංවත්තති, කර්මෙන් නිදහස් වීම. එහෙමනම් අපි ලෝභ කර්ම කරන්නේ නැතුව අලෝභ කර්ම කළා කියලා නිවන හම්බ වෙන්නේ නැහැ. ලෝභ කර්ම වගේම අලෝභ කර්මත් අපි ඉවත් කරන්න ඕන. ලෝභ කර්ම අලෝභ කර්ම දෙකම ඉවත් කළාම අන්න අපිට නිවන් මාගේ දොර ඇරෙනවා. දෝෂ කර්ම අයින් කරලා අදෝෂ කර්ම කළා හරියන්නේ නැහැ. දෝෂ කර්ම අයින් කරනවා වගේම අදෝෂ කර්මත් අයින් කරන්න ඕන. මෝහ කර්ම අයින් කළා අමෝහ කර්ම සිද්ධ කළා හරියන්නේ නැහැ. මෝහ කර්ම වගේම අමෝහ කර්මත් ඉවත් කරන්න ඕන. දැන් මේ දෙකම ඉවත් කළාට පස්සේ එයාට මේ ලෝකේ කර්මක්ෂය කළ ඥානය පහළ වෙනවා, කර්මය නිරෝධ කර ඥානය පහළ වෙනවා, කර්මය ඉක්ම වූ ඥානය පහළ වෙනවා. පින්නතුනේ එතන කිසිවක් නැහැ, හාත්පස ශූන්‍යතාවයක්, හිස් බවක් තියෙනවා, අසංකාරික බවක් තියෙනවා. සංස්කාර ධර්මයන්ගේ ගැවසීමක් නැති බවක් තියෙනවා. අන්න ඒ තත්වය පින්නතුනේ කිසිවක් නොල්ලා ගත් අවස්ථාවක් හැටියට. කිසිවක් සමග නොබැඳුණු අවස්ථාවක් හැටියට සලකනවා. අන්න එවැනි අවස්ථාවක් දිගින් දිගට දියුණු පමුණු කරගන්නකොට ඒක අපි කියනවා නිරෝධගාමී ප්‍රතිපදාවක්. නිරෝධ කරගෙන යනවා, නිදහස් කරගෙන යනවා, මොකවත් අල්ලගන්න නැහැ. පින්නතුනේ නානාවිධ ආකාරවලින් දේශනා කරන ඒ සෑම සූත්‍ර දේශනාවකම සෑම අනුශාසනාවකම තියෙන්නේ නිරෝධ කිරීම සඳහා මෙන්න මේ දේවල් ඉවත් කරන්නට කියන කාරණා තමයි අපි කියලා දෙන්නේ. දැන් සතර සම්‍යප්ප්‍රදානය ගත්තත් කරන්නට කියලා මතක් කළාට කරන්න කියන්නේ නිරෝධ කරන එක, නිදහස් කරන එක තමයි කරන්න කියන්නේ. හැබැයි මේ නිදහස් කර ගැනීම හරි නුවණින් පරිස්සමෙන් කරගන්න ඕන කාරණයක්. මක් නිසාදයක් මේ නිදහස් කිරීම සඳහා තමයි අපි බොහෝ බෞද්ධ පින්නතුන් උත්සාහ දරන්නේ. නමුත් මේ නිදහස සිද්ධ වෙන්න සිද්ධ කරන්නේ මමත්වයෙන්. එහෙනම් මේ මමත්වයෙන් සිද්ධ කරන නිදහස තුළ කවමදාකවත් විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. එනිසා ආරම්භයේදීම ඔබ අන්තයකට නොවැටී මමත්වයෙන් ගිලිහි තථාගත ධර්මය අනුගමනය කිරීමට පුරුදු වෙන්න ඕන. මමත්වයේ රැස්වෙන්න දෙන්න එපා පින්නතුනි මොනම පැත්තකින්වත්. කුසලයේ පැත්තින් මමත්වයේ වැඩෙන්න දෙන්නත් එපා, අකුසලයේ පැත්තින් මමත්වයේ වැඩෙන්න දෙන්නත් එපා. දෝෂයේ පැත්තින් මමත්වයේ වැඩෙන්න දෙන්නත් එපා, අදෝෂයේ පැත්තින් මමත්වයේ වැඩෙන්න දෙන්නත් එපා. මෝහය පැත්තෙන් මමත්වේ වැඩෙන්න දෙන්නත් එපා, අමෝහය පැත්තෙන් මමත්වේ වැඩෙන්න දෙන්නත් එපා. පින්නතුනේ කෙටියෙන් සඳහන් කළොත් මොනම ආකාරයකවත් සංස්කාර රැස්වන්නට ඉඩ දෙන්නට එපා. සංස්කාරකයන්ගේ රැස්වීමක් සිද්ධ වුණොත් එතන ධර්මය හීන වෙනවා, ධර්මයේ පිබිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලෞතර බුදුහාමුදුර හොඳටම පෙන්නලා තියෙනවා පින්නතුනේ මේ සිතෙන් පුරුදු කරන පුරුදු කිරීම තමයි ඊළඟ භව උප්පත්ති භාවයන් වලට හේතු භූත වෙන්නේ කියලා. ඉතින් අපි බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන අරමුණක් බවට පත්වන්නේ මේ ආත්ම භාවය සුරක්ෂිත කරගන්න, පරලෝ ආත්ම භාවය හොඳ සුගතිගාමි ආත්ම භාවයක් ලබන්න, මනුෂ්‍ය ආත්මයක් දිව්‍ය ආත්මයක් වැනි ස්වභාවයක්. දිව්‍ය ආත්මයක් කියලා කියන්නේ පින්නතුනේ ගුරුසු ශරීරයක් නෙමේ, සියුම් ශරීරයකින් යුක්තව යම් කිසි මනෝ ශරීරයකින් වාසය කරන්නා වූ අවස්ථාවක්. ඒකට මේ කොයි හරි ලෝකයක තැනක මේ ඝන ශරීර සහිත ආත්ම භාවයන් නෙමේ පින්නතුනේ තියෙන්නේ. ඒවා සූක්ෂම ශරීර, ඕපපාතිකව පහළ වෙන සූක්ෂම ශරීර තමයි තිබිලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ බොහොම හොඳ සවිඥානක විචාරශීලී බුද්ධයක් ඇතුව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පහළ වෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මඟඵල නිවන් අවබෝධ කරගත හැකි ආත්ම භාවයේ හැටියට සලකන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය. මේ මනුෂ්‍යාත්ම භාවය තමයි බුදුවරයෙක් බුදු වෙන්නත් එමනින්. එහෙමනම් අපි උතුම්ම මේ manussත් පටිලාභෝ දුර්ලභෝ කියන මහා දුර්ලභ සම්පත්තිය ලැබලා තියෙද්දී මොහොතකටවත් දුක් වෙන්න කාරණයක් නැහැ. අපිට තථාගත ධර්මයේ මුණ ගැසීලා තියෙද්දී මොහොතකටවත් දුක් වෙන්න කාරණයක් නැහැ. අපිට ශ්‍රද්ධාව පහළ වෙලා තියෙද්දී බොහෝ දෙනා ධර්මය ඇසෙනකොට ඒ ධර්මය වහ කඳුරු වාගේ තිත්ත වෙලා ධර්මයට ගරහන ලෝකේ අපිට ධර්මයේ ඇලචි නොවීම, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වීම අතිශයින්ම මේ වටිනා කියන කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා බොහෝම දුර්ලභව පීඨන දෙයක් තමයි පිරුතේ ධර්මයේ ප්‍රිය වීම. සත්පුරුෂයන්ට ධර්මයේ ප්‍රියයි, අසත්පුරුෂයන්ට ධර්මයේ අප්‍රියයි පින්නතුනේ. ඒක ලෝකේ කවදත් එහෙමයි. එහෙනම් අපිට ධර්මයේ ප්‍රිය වෙලා තියෙනවා, එහෙනම් අපි පෝසත්. එහෙනම් පින්වතුනි අපි ඉන්න තැනින් හැම මොහොතකම අඩියක් ඉස්සරහට තියන්න, පියවරක් ඉස්සරහට තියන්න මහන්සි වෙමු කියන කාරණය අපි මතක් කරනවා. යථා භූතම් පජානාති, ගැඹුරින් දකින්න, හැම මොහොතකම ගැඹුරින් දකින්න. දැන් ඉස්සරහදී අපි කරුණු බොහෝමයක් මතක් කරනවා. ඒ මතක් කරනකොට පින්වතුන්ට හොඳට ඒ ස්ථානවලට නුවණ යොදවන්න. ඔබට ඒක සම්පූර්ණ අර්ථය ස්වාමීන් වහන්සේ කියා දෙන්නේ නැහැ. ඒකට ඒක හේතුවක් තමයි, කියා දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට තමයි ඒක තේරුම් ගන්න ඕන. ඒක හරියට මේ වගේ, මා පළතුරක් අනුභව කරනවා, වළඳනවා. මට මේ පළතුරේ රසය කියා දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට ඇත්ත වශයෙන් කියා දෙන්නේ නැතුව නෙමෙයි, කියා දෙන්න පුළුවන් කමක් නැහැ, හැකියාවක් නැහැ. ඒ නිසා ඔබම කොටසක් රස විඳලා තේරුම් කරගන්න ඕන. අන්න එවිට තමයි ඒකේ අර තියෙන සැකය දුර වෙලා තමන්ටම ඒකේ ස්වභාවය අවබෝධයට පත් වෙන්නේ. අන්න එබැවින් පින්නතුනි මේ කරුණකත් එසේමයි. කරුණකත් කියා දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා, එතනින් එහාට කියා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ටික ඔබ නුවණින් සොයාගෙන යා යුතුයි. ඉතින් තේරෙන්නේ නැහැ කියන එකට උත්තරය තමයි විදර්ශනා කරන්න. එකවරක් නෑ, දෙවරක් නෑ, පින්නතුන් දසවරක් නෑ. සමහර විටක ඔබට එකම කරුණක් දහස් වාරයක්, සමහර විටක ලක්ෂ වාරයක් විදර්ශනා කරන්ට වේවි අවබෝධ කර ගැනීම උදෙසා. එනිසා ඔබ නොපසුබස්නා උත්සාහයෙන් යුක්තව ඒ කරුණ අවබෝධ කර ගැනීමට නාන ප්‍රකාර ආකාරයෙන් හැඩයෙන් ඒක දැකලා තේරුම් අර ගැනීමට මහන්සි වෙන්න ඕන. ආන්න එවිට පින්නතුනේ අපේ දියුණු වෙනවා විදර්ශනා ඥානය කියන ඥානය. මේ විදර්ශන ඥාණයෙන් තමයි නිවන් දකින්න වෙන්නේ. චින්තාමය ප්‍රඥාව, එහෙම නැතුව බණ ඇහුවයි කියලා නිවන් දකින්නට බෑ. ඉතින් ධර්මයේ අසනකොට යම් ප්‍රමාණයක උදව්වක් ඇති වෙන නිසා අපි කියනවා ධර්මයේ ඇසීම ප්‍රමුඛයි නිවන් ධර්මය අවබෝධ කර ගැනීමට කියලා. ඒ ධර්මයේ අසන්න ඕන පින්නතුනේ උතුම් ධර්ම අවබෝධයකට පත්වෙච්ච උත්තමයෙක්ගෙන් අහන්න ඕන. ඉතින් උතුම් ධර්ම අවබෝධයකට පත් වුණාද නැද්ද කියලා එකපාරට කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් ඒ අහද්දී ඒ ධර්මය නිවෙනවනම්, ඒ ධර්මය තුළ ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳෙනවනම් අන්න ඒක හරි ධර්මයයි කියලා අපිට කියන්න පුළුවන්. දිට්ටි මාන අපේ සංසිඳලා යනවා නම්, දුර වෙලා යනවා නම් අන්න ඒක හොඳ උතුම් සද්ධර්මයයි කියන්න පුළුවන්. ඒ වගේම දිට්ටි මානගත වෙනවා නම් ඒක සද්ධර්මයක් නෙමෙයි, හුදු මිත්‍යා දේශනයක් හැටියට සලකන්නට පුළුවන්කම තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාරන ධර්මයේ පින්නතුනේ ඉන්ද්‍රිය ගෝචර නොවන්නා වූ ධර්මයක්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය ගෝචර නොවන්නා වූ ධර්මයක් ලෝකේ තර්කය නම් කවදාවත් ඒක අවබෝධ කරන්න බෑ කියන එක. ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ නම් ඒ අවබෝධ කර නොහැකි. සියල්ල ලෝකේ හඳුනා ගැනීමට තිබෙන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවය පමණයි. ඒක තමයි ලෝකේ විද්‍යාත්මක, ලෝකේ භෞතික විද්‍යාත්මක සත්‍ය. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසහාය චරිතයක් බවට පත්වන්නේ ලෝකේ දෙපයින් ඇවිදින සත්වයන් අතර උත්තම මනුෂ්‍යත්වය බවට පත්වෙන්න හේතුව තමයි මෙන්න මේ ඉන්ද්‍රිය ගෝචර දෙයින් එහාට ගමන් කරපු නිසා. ඒ වගේම මේ නූතන සමාජය තුලත් මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයෙන් එහාට ගමන් කරපු යම් උත්තමයෙක් ඉන්නවද, ඒ ඇත්තෝ අතිශයින්ම දුර්ලභයි. අතිශයින්ම පින්නතුනේ මේ මහ පොළොවට පිනක්, වාසනාවක්. ඔබටත් මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයෙන් එහා ලබන්න පුළුවන් නම්, ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් නම්, ඔබත් ජීවිතයේ අතිශයින්ම දුර්ලභ වූ භාග්‍යවන්ත වූ කෙනෙක් බවට පත් වෙනවා. මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයෙන් කොහොමද නික්මෙන්නේ කියන කාරණය තමයි ලෝතර බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරලා දුන්නේ. ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන ධර්මය පිළිබඳව තමයි පින්නතුනේ මේ ලෝකෝත්තරයි කියන වචනයෙන් ප්‍රකාශ කරන්නේ. ලෝකෝත්තරයි, ලෝකය කියන්නේ බඹයක් පමණ ශරීරය තුළ පිහිටි සියල්ල. අපි අභිධර්මයෙන් කතා කරොත් එහෙම සූත්‍රයේ විශාල ප්‍රමාණයකින් පැහැදිලි කරන්නේ මෙන්න මේ බඹයක් පමණ ශරීරය ඇතුළේ සිද්ධ වෙන්නා වූ මහා සංවේදනා සමූහය. කතා කරලා ඉවරයක් නෑ පින්නතුනේ. මනෝවිද්‍යාව කියන එක නිර්මාණය වෙන්නේ මෙනි බඹයක් පමණ ශරීරය ඇතුළේ සිද්ධ වෙන සිද්ධිදාමයන් පදනම් කරගෙන. ඒක ගැන කතා කරන්න ගියොත් පින්නතුනේ මේ ඉරහඳ මහ පොළොව ෂය වෙලා යනකම් කතා කරන්න පුළුවන්. මොකද කර්ම විෂය කියන එක හැදෙන්නේ අන්නේ බඹයක් පමණ ශරීරය තුල. කර්ම විෂය අතින්තියයි, ඒක නිමාවක් නෑ. එකම කර්මයක් දෙදෙනෙකුට දෙආකාරයකට රැස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි දහස් දෙනෙකුට දහස් ආකාරයකට රැස් වෙන්න පුළුවන්. ඒ නිසා පෙනුතුනේ මේ බඹයක් පමණ ශරීරය තුල සිදුවන්නා වූ සිද්ධි දහමයන් වල ස්වභාවය විග්‍රහ කරලා පෙන්වලා නිමක් කරන්න පුළුවන් කමක් නැහැ. අවසානයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. විශ්වය වගේ දෙයක් ඒකේ විවිධ හැඩතල ලබා ගන්නවා. විවිධ හැඩතල ලබා ගන්නවා. එබැවින් පින්නතුනේ මේ බඹයක් පමණ ශරීරයේ කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් බුදුහාමුදුරුව ලබා ගන්නවා. අරගෙන පෙන්වනවා මේ ලෝකය වැඩක් නැහැ. වැඩක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ලෞකිකත්වයට නෙමෙයි, නිවනට නම් වැඩක් නැහැ පින්නතුනේ. නිවනට මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් පහම වැඩක් නැහැ. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම වැඩක් නැහැ පින්නතුනේ. දැන් මේක පිළිගන්නනේ මේ තියෙන ඔබත් ඇත්තටම බලන්න ඕන වැඩක් තියෙනවද නැද්ද කියලා. තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තමාටම ඒක තහවුරු වුණොත් විතරක් පින්නතුන් මේක බාර අරගෙන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. නොනින් බලා තේරුම් අරගෙනම කටයුතු කරන්න වග බලා ගන්න ඕන. මේක වැඩක් නැහැ පින්නතුනේ. එහෙමනම් මේ පංචස්කන්ධය තුළ පංච උපාදානස්කන්ධය තුළ මේ බඹයක් පමණ ශරීරය ඇතුළේ කතන්දරේ වැඩක්ම නැහැ. අපි එතනින් එහාට කතාවක් කතා කරන්න අපි උත්සාහ කරමු. ඉතින් එතනින් එහාට කතාවක් අපිට තේරෙන්නේ නැහැනේ කියන වචනේ මතක් කරනවා. බොහෝ පින්නතුන් මතක් කරන දෙයක් නේ අපේ දේශනාවන් වලටත් මේක තේරෙන්නේ නැහැ කියන කතාන්දරේ මතක් කරනවා. සමහර අය කෙලින්ම මේක බොරුවක් කියලා කියනවා. ඒක ඒ ඇත්තන්ගේ දැක්මට අනුව ඒක සාධාරණයි. මොකද සුනකයෙකුට පේනවා කියන්නේ කළු සහ සුදු, black and white. ඉතින් මේ black and white පේන කෙනෙකුට ඒකම තමයි ඇත්ත. අයිට වැඩි දෙයක් නැහනේ. ඉතින් ඒ වගේ පෙනුතුනේ මේක බොරුවක් කියන අයට. ඉතින් අර black and white බල්ලෙක් වගේ තමයි. එයාට වර්ණ පේන්නෙම නැහැ. අර වර්ණවත් ලෝකේ පේන ඇහැකට තමයි සද්ධර්මය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ මතවාදය නෙමෙයි, බොහොම නුවණින් පරීක්ෂා කරලා බලලා හරි දේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් පින්නතුනේ මේ ලෝකයෙන් එහා විග්‍රහයක් ගැන කතා කරනකොටම තේරෙන්නේ නැහැ ඒක ඇත්ත. ඒ තේරෙන්නේ නැහැ කියලා කිව්වම මේක ශූන්‍යයි කියන්නේ මේ වැඩක් නැහැ කියන එක නෙමෙයි. මේකේ අර්ථවත් වෙන්නේ පින්නතුනේ ඉන්ද්‍රියට ස්පර්ශ කරගන්න බෑ. ඉන්ද්‍රියන්ට ගෝචර කරගන්න බෑ. දැන් පින්නතුනේ නුවණටවත් ගෝචර කරගන්න බෑනේ මේ විශ්වය කියන එක මොන වගේද කියලා. මේ විශ්වයේ අවසානය, මේ විශ්වයේ ආරම්භය, මේ විශ්වය කොහොමද සැකසුනේ කියලා පින්නතුනේ ගෝචර කරගන්න බෑ ඉන්ද්‍රියන්ට. විද්‍යාඥයන්ට හිතාගන්න බෑ. මොන හේතුවක් නිසා මේ විශ්වය හටගත්තද, මේ විශ්වය හටගත්ත දවසක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. එහෙමනම් ඒ භෞතික විද්‍යාව තුලත් ඉන්ද්‍රියන්ට ගෝචර නොවන්නා වූ දේවල් තියෙනවා නම් ආධ්‍යාත්මය තුල කොහොමද ඇද්ද? අපමණ තියෙනවා පෙනතුනේ. එහෙමනම් මේ විශ්වයේ සමාන විශ්වයේ තියෙන ආදර්ශය බුදුහාමුදුරුව අපිට ලබා දීලා තියෙනවා මේ නිර්වාණය සම්බන්ධයෙන්. මේ විශ්වයට සමානම කාරණා ටිකක් තමයි මේ නිර්වාණය සම්බන්ධයෙන්ුත් අපිට ලබා දෙන්නේ. විශ්වයේ තියෙන ස්වરૂප ටික නිර්වාණෙත් තියෙනවා පින්නතුනේ. මේ විශ්වයේ සමාන නිර්වාණය අවබෝධ කර ගැනීමට අපි මහන්සි වෙන්න ඕන. ආකාසෝ නජායති, මේක ඉපදිච්ච දවසක් නෑ. ජීවත් වෙන කාල සීමාවක් නෑ. නමීයති, කවදාවත් පින්නතුනේ මැරෙන්නේ නෑ. න උපජ්ජන්ති, නැවත නැවත උපදින ස්වභාවයක් නෑ. අචෝරා හරණෝ, ඒක කාටවත් මේ සොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. විහඟ මනමනෝ නිරාවරණෝ, ඒක තනිව හැසිරෙන ස්වභාවයකින් යුක්තයි, ආවරණයකින් තොරයි. ආවරණය කරන්න බෑ, එකකින් තවත් එකකට බැඳී පවතින්නක් නොවේ. නිවනත් එහෙමයි. නිර්වාණනේ බැඳීමක් නැහැ කිසිවකට. නිරාවරණයි නිර්වාණ. ආවරණ වෙලා නැහැ, බැඳිලා නැහැ මොකකටවත්. දැන් මෙන්න මේවා තමයි තේරෙන්නේ නැති කාරණා. තේරෙන්නේ නැති නිසා තමයි හොඳින් අහන්න, හොඳින් විමසන්න, දහස්වර විමසන්න, ලක්ෂ වාරයක් හෝ විමසන්න, අවබෝධ වෙනතුරු විමසන්න. විදර්ශනා කරන්න කියන්නේ ඒකයි. මේක ඉතාම බුද්ධ වචනය ගැඹුරු වන නිසා, පළල් වන නිසා පින්නතුනේ. ඒ වගේම ඒ බුද්ධ වචනය අනවබෝධයකින් යුක්තව කියනවා නෙමෙයි, අවබෝධයකින් යුක්තව පින්නතුන්ට මඟ පෙන්වීමක් කරන්නේ. ඒ නිසා මේ කියන කරුණු වලට පොත නෙමෙයි සාක්ෂි, අප සාක්ෂි ධර්මෙන් අප ඉදිරිපත් වෙමින් තමයි මේ කරුණු දේශනා සිද්ධ කරන්නේ. මොකද මට අවබෝධ නැති දෙයක්, යථාවබෝධ නැති දෙයක් මා ඔබට ප්‍රකාශ කරන්නේ නැහැ. මට ඒක යථා අවබෝධ ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන දෙයක්ම පමණයි අපේ පින්නතුන්ට මම දේශනා කරන්නේ. මොකද ඒ දේශකයා ඒ වගකීම දරාගෙන කටයුතු කර යුතුයි. අන්න ඒක නිසා තමයි ධර්මයේ ජීවමාන කරගත් කෙනෙකුගේ තියෙන වටිනකම, මා විතරක් නෙමේ ධර්මයේ ජීවමාන කරගත් ඕනම භික්ෂුවත්වයක් විසින්, ආර්ය ශ්‍රාවකත්වයක් විසින් ඕනෑම කෙනෙක් දේශනා කළ යුත්තේද, දේශනා කරන්නේද ඒ විදියට විය යුතුයි කියලා මා විශ්වාස කරනවා. අනන්තෝ, අනන්තයි. දැන් බලන්න ඔබේ සිත දිහා. ඔබේ සිත හැම මොහොතකම අන්තයක. ඔය හිතම තමයි අනන්තයට ගෙන යන්නට. අනන්තෝ, මෙන්න මේ වාගේ මහරජ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට මතක් කරනවා, ඒව මේවකෝ මහරජ නිබ්බාණං නජායති නජීයති නමීයති නචවති න උපජ්ජති දුප්පසවෝ අචෝරාහරණෝ අනිස්සිතෝ අරිය ගමනං නිරාවරණං අනන්තං ඉමේකෝ මහරජ ආකාසස්ස දසගුණා නිබ්බාණං අනුපවිට්ටාති. අහසේ තියෙන මේ ගුණ 10 වගේම නිවනත් ඒ වගේමයි කියලා මතක් කරනවා. එහෙනම් විශ්ව ධර්මයේ කියන එක සාධාරණයි. විශ්ව ධර්මයේ එහෙමනම් මේ කෙලවරක් හොයන්න බැරි විශ්වයත්, කෙලවරක් හොයන්න බැරි නිර්වාණයත්, ආවරණයක් නැති විශ්වයත්, ආවරණයක් නැති නිර්වාණයත්, කිසිවකට බැඳී නැති විශ්වයත්, කිසිවකට බැඳී නැති නිර්වාණයත්. මේක පින්නතුනි කවදාවත් පුජ්‍යල මානසිකත්වයෙන් අවබෝධ කරන්න බෑ. පුජ්‍යලයා හලන්න ඕන, ලෝකය හලන්න ඕන, ලෝකය නිස්සාරයි කියලා දකින්න ඕන, ලෝකේ වැඩක් නෑ කියලා දකින්න ඕන. එතකොට පින්නතුනි මේ වැඩක් නෑ කියන එක ලෝකේ නෙමේද? ලෝකේ තමයි. හැබැයි ඒ විදියට නෙමෙයි මේ ලෝකයේ වැඩක් නැහැ කියලා දකින්න කියන්නේ. අන්න ඒ බැවින් තමයි අපි සෑම විටම පුජ්‍යලත්වයෙන් තොර ක්‍රම වේදයකින්ම තමන්ගේ අනුගමනය පියවර තැබීම මතක ඇතුව තියන්න කියන්නේ ඒකයි. සාමාන්‍ය පුහුදුන් මානසික රේඛාව ගමන් කරන්නේ පුහුදුන් රටාව තියෙන පින්නතුනේ පුජ්‍යලත්වයේ තුලින්ම වටහා ගැනීම පමණයි. වැඩක් නැහැ කියලා වටහා ගන්නවා පුජ්‍යලයා. වැඩක් තියෙනවා කියලා වටහා ගන්නවා පුජ්‍යලයා. දැන් මෙතන වැඩක්ම නැති දේ තමයි පුජ්‍යලයා. පුජ්‍යලයා කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තමයි පින්නතුනේ වැඩක්ම නැති දේ. පලක්ම නැති දේ සක්කාය දිට්ඨිය. සොකීය ආත්මය පුජ්‍යලත්වය තමයි මේ සක්කාය දිට්ඨිය. එහෙමනම් අපි පුජ්‍යලත්වයක් නොවේ ආරෝපණය වෙන්නේ දහම තුලින් පුජ්‍යලත්වයේ බැහැරවීමක් විය යුතුයි. පුජ්‍යලත්වයේ දුරු කළ යුතුයි. එහෙමනම් අපි යමක් හේතුවෙන් යම් දෙයක් ශ්‍රවණය කිරීම හේතුවෙන් යම් දෙයක් සිතීමේ ආකාරය තුළ පුජ්‍යලත්වයක් ගොඩ නැගීමට ඉඩ තියා ගන්නට එපා. සත්‍ය ගොඩ නැගෙන්න ඉඩ තියන්න. සත්‍ය කියන්නේ පින්නතුනි පුජ්‍යලෙක්කින් තොරයි. සත්‍ය කියන්නේ පුජ්‍යලත්වයෙන් තොරයි. සත්‍ය ගොඩ නැගෙන්නට ඉඩ හරින්න. එහෙමනම් සත්‍ය අපිට මේ පුජ්‍යලත්වයකින් තොර වූ විශ්ව සත්‍ය, දැන් පුජ්‍යල සත්‍යකුත් තියෙනවා. සම්මුති සත්‍ය කියලා එකක් තියෙනවානේ. ඒ සම්මුති සත්‍ය තමයි මේ වචනවල, අරමුණවල, සංකල්පවල තියෙන්නේ, පදනම්ව තියෙන්නේ සංස්කෘතීන්වල, ඒ වගේම ආගම්වල පදනම්ව තියෙන්නේ මේ සම්මුති සත්‍යයක්. බුදුහාමුදුරුවන්ගේ විශ්ව සත්‍ය පොතකලයන්ට බෑ පින්නතනේ. මොකද වචනේ කියන්නේ සංඥාවක්, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංඥා නිරෝධයක්. එබැවින් පොතක තියෙන්නේ කවදාවත් නිවන. පොතක තියෙන්නේ ලෝක සත්‍ය. පොතක තියෙන්නේ යම් දෘෂ්ටියක්, ආරෝපණයක්, චිත්‍රයක්. ඒ කියන්නේ අපි වචනයක් බලලා ඒ වචනෙට යම්කිසි ආරූඪයක් ලබා දුන්නොත් ඒ ආරූඪය අපි තුල නැවත නැවත අවදි වීමට කියනවා තේරෙනවා කියන කතන්දරය අපි කියනවා. දැන් ඔබට තියෙන්නේත් එසේ මා කතා කරන වචනවල යම් ආරූඪයක් ඔබ තුල තියෙනවා. ඔබට මේ වචන ඇසෙන විට ඔබගේ ආරූඪය නිතතින්ම ඔබගේ මව් භාෂාව සිංහල භාෂාව වීම නිසා ඔබ තුල ඒ ආරූඪයන් නැවත 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 අවදි වෙනවා. මේ වචනේ තියෙන ස්වરૂපය අනුව ඔබේ මනස නැලවෙනවා, වැනෙනවා. මේ වචනේ අසුබ වුණොත් අසුබ පැත්තට වැනෙනවා, සුබ වුණොත් සුබ පැත්තට වැනෙනවා, මධ්‍යස්ථ වුණොත් මධ්‍යස්ථව මනස සැරිසරනවා. එහෙමනම් මේ කම්පන තරංග මාලාවකට තමයි ඔබ මේ මොහොතේ ලක් වෙලා සිටින්නේ. එහෙමනම් මේ මොහොතේ විතරක් නෙමේ, ඔබ ජීවත් වෙන හැම මොහොතකම ඒ කම්පනයන් වලට තමයි ඔබ හසු වෙලා සිටින්නේ. මේක සත්‍යයි කියලා හිතනවා. කවුද? ලෞකිකයා. ලෝකයේ සිටින තනත්තා මේක සත්‍යයි කියලා හිතනවා. ඒක තමයි පින්නතුනි වැරද්ද. ඒක ඇත්තයි කියලා හිතුවට පස්සේ ඒ ලෝකයේ තුල වාසය කරනවා. පින්නතුනි මේ මානව වර්ගයා අවුරුදු මිලියන ගානකට කලින් ලෝකෙ පහළ වෙලා විවිධ ගල් යුග පසු කරමින් ඇවිල්ලා මේ නූතනයේ තියෙනා වූ මේ සංවර්ධන ඉලක්ක සියල්ල සම්පූර්ණ කරගන්නේ 800 900 වැනි මේ සියවස් දෙකේ මේ 2000 ගණන්වල මේ ගත වෙන්නා වූ මේ සියවසේ වගේ කාලයන් තුල තමයි මේ සියලු තාක්ෂණික නිර්මාණ ඔක්කොම පහළ වෙන්නේ විදුලි බලයත් සමග. පින්නතුරි විදුලි බලයවත් නිර්මාණය නො වූ ඒ බුද්ධ කාලය තුල පන්දමින් පහනින් ජීවත් වෙන සමයේ මානව සත්වයාගේ අවදිය මනාකොට සිද්ධ වෙන සමයේදී මානව සත්වයාගේ මේ කල්පයේ අවදිය සිද්ධ වෙන්නේ ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ 15 සමග. මානවයාට සොයාගන්න බැරි වෙච්ච දෙයක් තනිව මේ කල්පයට අවබෝධ කළා. පින්වතුනි අපි අවබෝධ කරනවා නම් අපි අවබෝධ කරන්නේ මාර්ගෝපදේශ සහිතව. බුදුහාමුදුරු මේක අවබෝධ කරේ මාර්ගෝපදේශ රහිතව. පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ පවා පුදුමයට පත් වෙනවා. ස්වාමීනි අත්වලක් ලබා දීලා අවබෝධ කරන එක නම් පුදුමයක් නෙමේ. මේක අත්වලක් නැතුව අවබෝධ කළේ කොහොමද කියලා හිතන්නවත් බෑ. කවුද මෙහෙම මේ ප්‍රකාශ කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ. හිතන්නවත් බෑ බුදුරජාණන් වහන්සේ මේක තනිව අවබෝධ කළේ කොහොමද කියලා. අවබෝධ කරන්න නෙමෙයි, අවබෝධ කළේ කොහොමද කියලා හිතන්නවත් බෑ. ඒ තරම් අසීරුයි. ඒකට හේතුව තමයි ඉන්ද්‍රියන්ට ස්පර්ශ නොවන, ගෝචර නොවන සීමාවකට බුදුහාමුදුරු කොහොමද මේ ඉන්ද්‍රයන් තුලින් ඉන්න මිනිස්සෙක් ගමන් කළේ? ඒක අසිරිමත් වෙන තුනේ සියල්ල අනුසෝතගාමී ප්‍රතිපදාවන් හැටියට දුටුවා. මානසික ක්‍රියාධාමයන් සිද්ධවන්නා වූ සෑම ක්‍රියාවලියක්ම බුදුහාමුදුරු දකින අනුසෝතගාමී ප්‍රතිපදාවක් හැටියට. මේ සියල්ලකින් නික්මීම පටිසෝතගාමී ප්‍රතිපදාව හැටියට දැකලා ඒක වැඩුවා. අන්නේ වැඩීමේදී මේ සත්‍ය අවබෝධ කළා. මේ පංචස්කන්ධයෙන් ඉවත් වෙලා ලෝකෝත්තරත්වයේ වැඩහින්න අවස්ථාව ලැබුණා. ඉන්ද්‍රියන් වලින් ඉවත් වෙලා ඉන්ද්‍රිය අතික්‍රමණය කළ වැඩහින්න අවස්ථාව ලැබුවා. ලෝකයෙන් නික්මලා ලෝකය අතික්‍රමණය කරලා වැඩ ඉන්න අවස්ථාව ලැබුවා. කාලයෙන් නික්මලා කාලයෙන් තොර අවස්ථාවේ වැඩ ඉන්න අවස්ථාව ලැබුවා. රැය දහවල අඳුර සහ ආලෝකයේ ඉක්මවා වැඩ ඉන්න අවස්ථාව ලැබුවා. ඔබට පුළුවන්ද ඔබ ජීවිතේ පුරාම දකින්නේ අඳුර සහ ආලෝකයේ පමණයි? ඔබේ මොලේ විශ්ය කරගන්නේ ද අඳුර සහ ආලෝකයේ පමණයි? එතනින් එහා දෙයක් ඔබට හිතනවා කියන්නේ හිතන්න බෑ නේද? අන්න ඒ හිතන්න බැරි දෙයක් හිතපු නිසා තමයි බුදුවරු උත්තමය ලෝකෝත්තරයි අසම සමයි කියන්නේ එකයි. ඒ වගේම යම් ආර්ය ශ්‍රාවකෙක් ආර්ය ධර්මයක් වඩන කෙනා ශ්‍රේෂ්ඨ වන්නේ අන්නේ විශිෂ්ට අසංකාරික ආවේදීත නිර්මල ධර්මය අනුගමනය කරන නිසායි, අවබෝධ කරගන්න නිසායි. මෙන්න මෙතෙන්ට අවබෝධ කරගත්තොත් පින්නතුනි සසර ගමන නතර වෙනවා. බුදු කෙනෙක් දැක්කා ඒක. සසර ගමන නතර වෙනවා. මේ චිත්ත උපාදානයන් නිසා තමයි, චේතනා ධර්ම නිසා තමයි, කර්ම ක්ලේශ නිසා තමයි සසර ගමන සැකසෙන්නේ කියලා දැක්කා. මේ කර්මයන් මේ විදියට නික්මවා දැම්මොත්, අවසන් කළා දැම්මොත් ආනෙදාට කියනවා නිවෙනවා, බැඳීම් නැති වෙනවා. බැඳීම් නැති වුණොත් පින්නතුනේ භවය ජාතිය නැති වෙනවා, කර්මයේ විපාකය නැති වෙනවා. කර්මය හා විපාකයේ පවතින තුරු තමයි පින්නතුනේ ජාති මරණ ලැබෙන්නේ. මේ කර්මශය කරනවා, කර්මශය කළ ඥානය කියලා ඥානයක් බුදුහාමුදුරන් තියෙනවා. ඒ ඥානේ පහළ වෙන්නේ තමයි තුල කර්මශය වුණ බව දකින නිසා. කර්මශය කළ ඥානය බුද්ධ ඥානය, ඔබටත් ඔබගේ කර්මශය කරගන්න බුදුහාමුදුරුව මඟ පෙන්නවා, අපටත් පෙන්නවා. ඒ නිසාවෙන් මේ භව කතරේ තියෙනා වූ අනන්ත දුක් ගැහැටයන්ගෙන් නිදහස් වීමට නම් මේ කර්මශය කරන ප්‍රතිපදාව කර්මශය කරගන්න මහන්සියෙන්ට ඕන. ඒක ලේසික පහසු දෙයක් නෙමෙයි, කර්මයටමයි වැටෙන්නේ පින්නතුනේ. බලන්න ඔබ කර්මක්ෂය කරන්න කියලා උත්සාහ කරන්න ගිහිල්ලා කොයි බහරි තැනකින් ඩිංගකින් ඔන්න කර්මයට වැටලා ඇති, ලෝභේ නිදන් වෙච්ච කර්මයකට වැටලා ඇති, එහෙම නැත්නම් අලෝභේ නිදන් වෙච්ච කර්මයක වැටලා ඇති, එහෙම නැත්නම් දෝෂේ නිදන් වෙච්ච කර්මයක වැටලා ඇති, නැත්නම් තව ටිකකින් බලනකොට අදෝෂේ නිදන් වෙච්ච කර්මයේ වැටලා ඇති, මෝහේ නිදන් වෙච්ච කර්මයේ වැටලා ඇති, එහෙම නැත්නම් අමෝහයේ මුල් වෙච්ච කර්මයේ වැටිලා ඇති. ඉතින් අපිට පේන තියෙන බොහෝ දෙනෙක් පද පරමයි. මේ වචන ටික අල්ලගෙන වචන වලට යම් අරුතක් නිරුත්තියක් ලබා දීලා පොතේ හැටියටම දකින ජීවිතය තුලින් ධර්මය දකින්නේ, පොතේ හැටියටම මේ ලෝකේ දකින්න. ඒ කියන්නේ අර මා පිටක සම්පදානේන කියන විදියට, එහෙම නැත්නම් තමන්ගේ ආගමේ මා පරම්පරාය කියන විදියට, මගේ පරම්පරාවෙන් ආපු ක්‍රමයට මේක දකින්නේ, කියලා දුන්නු ක්‍රමයට දකින්නේ. ඒවට කියන්නේ සංකප්ප. ඒව සංකල්ප. එතකොට සංකප්ප රාගයක් තමයි ලෝකෙ තියෙන්නේ මිනිස්සයාට. මේ දැන් සංස්කෘතික සංකප්ප රාගයක් තියෙනවා, ආගමික සංකප්ප රාගයක් තියෙනවා. ඈ නොයෙකුත් විදියට මේ ලෝකෙ මේ සංකප්ප වලට තිබිච්ච ඇලීමක් තියෙන්නේ. තේන ඇලීමක් තියෙන්නේ. ඉතින් ආගම් 10ක්ගේ ඔළුවේ පිස්සු 10ක්. ඉතින් මේ ලෝකේ මේ ආගම් කියලා ඇත්ත වශයෙන් මිනිස්සු පිස්සු වටන එකයි කරන්නේ කිව්වයි කියලා යම් විද්‍යාඥයෙක් කිව්වත් කමක් නෑ ඒකට. මොකද හේතුව ඇත්තටම මේ පිස්සුවක් නැති හරිය නිර්මල ඔළුවක් තියෙන මිනිස්සෙක් උපදිනවා. ඒ මිනිස්සයා ඉපදිච්ච දවසේ ඉඳලා පිස්සු වටනවා. ඒ ලෝකේ වටේ ඉන්න දෙයියෝ ඔළුවට දානවා. ලෝක වටේ තමන් ප්‍රත්‍යක්ෂ නොවෙන්නා වූ දේවල් බහූපූත මනස්ගත ඔළුවට දාලා මේ මිනිස්සයා ඒකේ තෙරපනවා. තෙරපලා අනිත් කිසි දෙයක් අහන්න එපා, මේක විතරක් මහගෙන මේ පිස්සුව විතරක් ළඟ තබා ගනින් කියලා මේ පූජකයෝ. අවුන් එහෙමනම් ලෝකේ ආගමික පූජකයෝ කියන්නේ සමාජයට පිස්සු බෝ කරන්නන් කියලා විද්‍යාඥයෝ කිව්වයි කියලා අපිට ඒකට තරහ වෙන්න බෑ. ඒක තමයි ලෝකෙ කෙරෙන්නේ. ඒ නිසා ආගමික පූජකයෝ පිස්සු වැටෙනවා, ඊළඟට ඒ පිස්සුව ලෝකෙ මිනිසුන්ට බෝ කරනවා. නැත්තම් මිනිස්සයා හැරෙම උපතින් ප්‍රභාස්වරයි නිර්මලයි. එයාට වැටෙන සමාජීය පසුබිම අනුව තමයි ආගම දහම අනුව, එහෙම නැත්තම් මව්පිය සමාජයේ උගන්වන දේ අනුව තමයි මිනිස්යා ළඟට හොඳ නරක දරුණු රළු කරුණාවන්ත අහිංසක ඔය විවිධ චරිත නිර්මාණය වෙන්නේ. එහෙම නැත්තම් ආගම පමණක් විතරක් නෙමේ වටපිටාව සංස්කෘතිය පවා මේ ඇතුල් කරන දේවල් වලින් ළමයා පිස්සු වැටෙනවා. පිස්සු වැටෙන්නේ එළියට නෙමේ ඇතුළට නිසා පිස්සුවෙන් පිරෙනවා මිනිස්යා. ඒ නිසා බුදුහාමුදුරෝ සබ්බේ පුතජනා උම්මත්තක සියලු පුහුදුන් සත්වයෝ ලෞකික සත්වයෝ බෞද්ධ විතරක් නෙමෙයි අබෞද්ධ වේවා බෞද්ධ වේවා ලෝකේ ඉන්න දෙපයින් ඇදෙන මේ ඔක්කොම සත්තුන්ට අර තිරිසන් සතුන්ටත් නැති පිස්සුවක් තියෙනවා. තිරිසන් සතුන් මේ ලෝක න්‍යායත් එක්ක ලෝක ධර්මයත් එක්ක ජීවත් වෙනවා. නමුත් පින්නතුනේ ඒ තිරිසන් සත් දැන් අපි ගිරව් කියලා ගත්තාම ගිරවුන්ට තියෙනවද, ගිරවුන්ට ආගම් 10ක් තියෙනවද? නෑ, ඔවුන්ට එකම ස්වභාව ධර්මයක් තියෙන එකම ධර්මයයි. අපි රිලව් ගත්තාම වඳුර ගත්තාම ඒ වඳුරන්ට රිලව්න්ට ආගම් 10ක් 100ක් තියෙනවද? නෑ, ඔවුන්ට එකම නීතියක්, ලෝක යුනිවර්සල් ලෝ කියන ලෝක නීතියක් එකම ස්වභාවයක් තමයි ඔවුන් පිළිගන්නේ. ඔවුන්ට සංවේදී වෙන දේ ඔවුන් පිළිගන්න. එහෙනම් සංවේදී වෙන දේ තිරිසන් සතුන් පිළිගන්නවා මනුෂ්‍යයාට වඩා. සංවේදී වෙන දේ තිරිසන් සතුන් පිළිගන්නවා මනුෂ්‍යයාට වඩා. හැබැයි එහෙම සංවේදීතාවයක් තිරිසන් සතාට තිබ්බට අර විචාරශීලී බුද්ධිය නැති නිසා නිවන් දකින්න බෑ. නැත්තම් පින්නතුනේ සංවේදීතාවය තිරිසන් සතාට වැඩි මේ මිනිස්යාට වැඩි. හැබැයි මිනිස්යාට ඊට වඩා වැඩි තියෙනවා. නමුත් මිනිස්යාට මේ සංකප්ප රාගය නිසා ලෝකේ විවිධ ආකල්පවල හිරවෙච්ච නිසා ඒක අවදි වෙන්නේ නැහැ. මනුෂ්‍යයාගේ ඔළුවේ බලන්න දහසකෝ දෘෂ්ටිවල ඒ මනුෂ්‍යයාගේ මනස තෙරපි 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 කාලය ගත වෙනවා. ඒ මනුෂ්‍යට නිදහසක් නැහැ. නමුත් ඒ මනුෂ්‍යයාව ඒක නිදහස් කරගත්තොත්, සැහැල්ලු කරගත්තොත් එයාට පුළුවන්කම තියෙනවා ඒකාන්ත වශයෙන්ම අර සියලු භවයන් වලට වඩා උත්තරීතර දර්ශනයක්, උත්තරීතර මානසිකත්වයක් නිර්මාණය කරගැනීමේ හැකියාව මේ මානව සත්වයාට වර්ගයාට තියෙනවා. එහෙමනම් අන්න ඒ දෙයට අපි එන්න ඕන. පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති කියන අර බුදුහාමුදුරුවන්ගේ බුදුවදන සංවේදීතාවය තුළින් ජීවිතය අඳුන ගන්න මහන්සි වෙන්න ඕන. තමන්ට දැනෙන දුක ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ දුකත් එක්ක පොරබදන්න හෝ දුක ආස්වාදේ කරගන්න හෝ නෙමෙයි අවශ්‍ය කරන්නේ. තමන්ට දැනෙන දුක, තමන්ට දැනෙන පීඩාව තමන් තුළින් ප්‍රහාණය කරගන්න බලන්න. දුක තුළින් ආවේශය වෙන්නේ නැතුව, දුක මිහිරක් කරගන්නේ නැතුව, ඒ දුක සංසිඳවන්න, ඒ දුකෙන් නිදහස් වෙන්න මහන්සි වෙන්න ඕන. තමන්ගේ ගැඹුරට දැනෙන දුක, හද පතුලේ තියෙන දුක තේරුම් අරගෙන මේක එළියට දාන්න. කොහොමද මේකට එළියට දාන්න පුළුවන්කම තියෙන්නේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මයටම පමණයි පින්නතුනේ. ලෝකෝත්තර ධර්මයටම පමණයි මේක එළියට ඇදලා දාන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතුව පින්නතුනේ වෙන පිළියමක් නැහැ. ඒක ගම්භීරෝ අයන් ධම්මෝ පණ්ඩිත වේදනියෝ, ඒක පිළිගන්න ඕන. බුදුහාමුදුරන්ගේ ධර්මය හරිම ගම්භීරයි. ඒක මේ සත්වයාට ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් ඉන්න කෝණයකින් ඉඳලා බලන්න බෑ. ඇත්ත වශයෙන් සද්ධර්මයේ දේශනා කරන උදවිය එක්තරා පිස්සුවක් ලෝකෙට ප්‍රකාශ කරනවා වගේ මේ පුහුදුන් අයට පේන්නේ. අර පිස්සුව ප්‍රකාශ කරන අය එහෙම පේන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට පිස්සුනේ. එතකොට මිනිස්සුන්ගේ පිස්සුවට පිස්සුව ගැළපිලා යනවා. නමුත් මේ ලෝකෝත්තර ධර්මයක් දේශනා කරන කෙනෙක්ම පේන්නේ පිස්සෙක් වගේ. මොකද හේතුව මේ ඒ මනුස්සයට පිස්සු නිසා, එයාගේ පිස්සුවට ගැළපෙන්නේ නැති නිසා, මේක විශේෂ දෙයක් නිසා, තමන්ගේ පිස්සුවට නොගැලපෙන නිසා තමන් හිතනවා ඒක පිස්සුවක් කියලා හිතනවා. නමුත් එතන එහෙම තියෙන පිස්සුවක් නෙමෙයි පින්නතුනේ. එතන තියෙන්නේ තමන්ට නොතේරෙන කම පමණයි. ඒ නිසා පින්නතුන්ගේ ඔළුවේ තියෙන පිස්සුවට ගැලපෙන පිස්සුවක් ලෝකෙන් ලබා දුන්නොත් අන්න මිනිස්සු ඒක හොඳට වැළඳ ගන්නවනේ. හොඳට වැළඳ ගන්නවා. තමන්ගේ පිස්සුවට ගැලපුණා ඒ පිස්සුව. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුව විතර නින්දා ලැබූ, ගැරහුන් ලැබූ, අපහාස ලැබූ කෙනෙක් නෑ පින්නතුනේ. බුදුහාමුදුරුවන්ට ඇඳුම උස්සලා ගියපු මිනිස්සු ඉන්නවා, දිව ඇදලා ගියපු මිනිස්සු ඉන්නවා, කෙල ගහලා ගියපු මිනිස්සු ඉන්නවා, පාත්‍රයට ගල් ගෙඩි දාපු මිනිස්සු ඉන්නවා, ධනට ආරාධනා කරලා ධන් උදුන්න මිනිස්සු ඉන්නවා, බුදුහාමුදුරුව වතුර බොයි කියලා ලිං වලට පිදුරු දාපු වහපු මිනිස්සු ඉන්නවා පින්නතුනේ. එහෙම තමයි මේ සම්බුද්ධ ශාසනය ගොඩනැගුණේ. මොකද අර සම්ප්‍රදායික මිනිස්සු, ඒගොල්ලන්ගේ පරම්පරාව, ඒගොල්ලන්ගේ ආගම, ඒගොල්ලන්ගේ ආගමික වටපිටාව, ඔවුන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටික නැති වෙයි කියලා අර මිත්‍යා දෘෂ්ටික ස්වභාවයෙන් ඉන්න පිරිස මේ බුදුහාමුදුරන්ට පුදුම විදියට නින්දා කළා, නිග්‍රහ කළා පින්නතුනේ. මේ නූතනයේදීත් හරි අපූර්ව දෙයක් අපි දකින්න ලැබෙනවා. යම් කිසි ධර්මයක් කියාගෙන, දර්ශනයක් කියාගෙන නැකිට්ටොත් හාමුදුරු කෙනෙක්, ඒ හාමුදුරුවන්ගේ හැම දේම විවේචනයට ලක් කරලා, නිග්‍රහයකට ලක් කරලා, හොඳ දෙයක් දකින්න නැතුව අඩුම තරමේ මේ මොනම හරි තැනකින් නාන තැනක ෆොටෝ එකක් හරි ගහලා ඉවර වෙලා අන්තර්ජාලයට දාලා උන්වහන්සේලා බණ කියන එක අප්‍රිය කරනවා. අප්‍රිය කළාට පස්සේ හැම පැත්තෙම බන කියන එකට නේ තොපි ගහන්නේ කියලා උත්ින් උන්වහන්සේලා ඊට පස්සේ ගොවි තැම්බත් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගොවි තැම්බත් කරනවා, වැව් හදනවා, නොයිකුත් ගෙවල් හදනවා, පාරවල් හදනවා. එතකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ. සද්ධර්මයේ කිව්වොත් තමයි පින්නතුනේ අර අවීචයට යන ඉන පිරිස ආවේශ වෙනවා. ඒගොල්ලන්ට ධර්මය දරා ගන්න බෑ. එහෙනකොට කන් වලට උල්ලනිනවා වගේ ඈ ඒ මිනිස්සු ධර්මයට ගරහලා විනාශ කරලා දානවා. ඒ නිසා ඔබේ අන්තර්ජාලය තුල ඔය Facebook වේවා, වෙබ්සයිට් එකක වේවා, Twitter වේවා, නොයෙකුත් තියෙන social media වල හරි අපි මතක් කරනවා ධර්මයට ගරහන පාප මිත්‍රය තියාගන්න එපා. සත්‍යයට ගරහන පාප මිත්‍රය තියාගන්න එපා. ඒක ඔබේ හද සාක්ෂියට දැනෙන්න ඕන. වහාම අර අසේවනාච භාලානම් පණ්ඩිතානංච සේවනා කියන ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන. මෙයා බාලයෙක්, මෙයා දුෂ්ටයෙක්, මෙයාගේ වචනය දූෂ්‍යයි, මෙයා නරකයි කියලා තේරිච්ච ගමන් අයින් කරන්න ඔබ බලා ගන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනේ මේ ධර්මයේ කියන අය ගොවි තැම්බත් කරන්න පටන් ගන්නවා. ඒක තමයි දැනට වෙලා තියෙන්නේ. එතකොට කවුරුත් බනින්නේ නැහැ. එතකොට හිතෙනවා අපිට ආ එහෙනම් මේක තමයි හොඳ දේ කියලා. දැන් අපිත් බණක් ධර්මයක් මුකුත් නොකර ඔහි පාඩුවේ ඉන්නවා නම් මුකුත් කියන්නේ නැහැ නේ ගොවි තැන්බතක් කරගෙන. හැබැයි සද්ධර්මයේ කිව්වොත් ඒකට අර යක්ෂාවේශයේ යුත් මාර බලවේගය දුර්වල ශරීරවලට ආරූඪ වෙලා ඒ ධර්මයට පහර දෙනවා. හැබැයි මේක අපි අඳුන ගන්න ඕන, අපි තේරුම් ගන්න ඕන. දහසකුත් බාධා ගෙදර වුණත් මාරාවේශයා තමන්ගේ කෙනෙක්ගේ හරහා එන්න පුළුවන්. තමන් බණ ධර්මයේ ශ්‍රවණය කරනකොට එදිරිවාදිකම් ඇති වෙන්න පුළුවන්. ඒවේ ඇති වෙන්නේ පුජ්‍යලයා තුල නෙමෙයි. ඒ පුජ්‍යලයාට වැහිනවා පින්නතුනේ ඇවිල්ලා මාර දෘෂ්ටිය. මේ ලෝකේ රඳවන්න මිනිස්සයව ඇවිල්ලා තියෙන්නේ ගැලවෙන්න නෙමෙයි. ඒ මාර දෘෂ්ටිය ඇවිල්ලා පින්නතුනේ අර ධර්ම මාර්ගයේ වහන්න බාධා කරන්න කටයුතු කරනවා. මෙච්චර උත්තරීතර ධර්මයක් පහළ වෙලා ඇයි මේ උත්තරීතර ධර්මය නැති වුනේ? ඉන්දියාව තුල, ලංකාව තුල ඇයි මේ ප්‍රතිවේදය නැති වුනේ? විනාශ වෙලා ගියේ ඇයි? ඇයි මගපල ලාභීන් ලෝකේ අතුරුදහන් වුනේ? මාර බලවේගයේ හරිම බලවත් වෙන තුනේ. මාර බලවේගයේ හරිම බලවත්. ඒක පහළට ගලාගෙන යන දිය ධාරාවක් වගේ ඒ ඒ ඒ ඕගයට අසු වෙලා යන්න පුළුවන්. මේ ශාසන ගමන නිවන් දකින්න එක බොහෝම අසීරු කාරණයක්. ඒක ඉහළට පීනනවා වගේ වැඩක්. හැබැයි ඉහළට පීනලා බේරුනොත් එයා තමයි මේ ලෝක නිර්මලම සැනසිලිදායක උත්තරීතර අවබෝධයෙන් සැනසීමටපත් වෙන සසර අනන්ත දුක් නිමා කරගන්නේ සැනසීමටපත් වෙන්න පිණිස. දැන් තවමත් මේ දේශනාව අසාගෙන ඉඳලා කෙනෙකුට හිතනවා නම් මොකක්ද අපි කළ යුත්තේ? කල යුක්තේ පින්නතුනේ යථා භූතම් පජානාති. මේ කියපු කරුණ පිළිබඳව ගැඹුරින් ඔබ නුවණින් කල්පනා කරන්න. ඔබට ඔබගේ ඉන්ද්‍රියන් අතහැර යන නිම්මය end එක අවසානය ඔබට ලැබෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඔබට හැකියාව තියෙනවා ඉන්ද්‍රියන් වල ස්පර්ශ නොවන සීමාවකට ඇතුල් වෙලා ගමනක් යන්න. ඒ ගමනේදී පින්නතුනේ කිසිම ඉඳුරන්න ඔබට ගෑවෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් වලට ගෑවෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ නිර්වාණ ධර්මයේ උපමා කරන්නත් ලබා ගන්න බුදුහාමුදුරුවෝ නෙළුම් මල. බුදුහාමුදුරුවන්ගේ හිස මුදුනේ නෙළුම් පොහට්ටුවක් පෙන්වන්නේ ඒකයි. පින්නතුනේ සිත්තරා කලාකරුවා යම් අර්ථ සම්පන්න දෙයක් චිත්‍රෙන් කලාවෙන් සිද්ධ කළා. ඒ නිසා බුදු පිළිමේ තුල තියෙන්නේ ඒ උතුම් නිර්වාණ අවබෝධ සංකේතය. මේ ශරීරය කියන්නේ මඩ වගුර. හිස මුදුනින් පිපෙනව නෙළුම් මල. හිස මුදුනින් නෙළුම් මල පිපිලා ඒක කලාකරුව නිර්මාණය කරන්න පිටුදුනේ හිසේ නොගෑවෙන පරිදි අඟලක් පමණ උඩට මෙහෙම තියෙනවා. තියලා එතන ඉඳලා තමයි නිර්මාණය සිද්ධ වෙන්නේ. හිසට ගෑවෙන්නේ නැහැ. මේක නිවැරදි විදියටම නිර්මාණය කරන්න පිනතුනේ හිසෙන් නෙමෙයි මේ කණුව ලබා ගන්නෙ.
මේ උල් කෑල්ලක් වගේ එකක් ගහන්නේ කණුවෙන් නෙමෙයි, මේ හිසේම නෙමෙයි. නියම විදියට නම් මේක නිර්මාණය වෙන්න ගේන්න ඕන බිත්තියේ ඉඳලා. බිත්තියේ ඉඳලා ගෙනල්ලා පැරණි පිළිමවල තියෙනවා, හිසට නොගෑවි නිලුම් මලක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දර්ශනය, නිර්වාණය. මේකට කියන්නේ සිරස්පත කියලානේ. සිරස්පත ඔබට ඒක යම් අවස්ථාවකදී පෙන්වන්න ලැබුණොත් මම පෙන්වතුන්ට පැහැදිලිව ගෙනල්ලා පෙන්වන්නම්. සැබෑ නිර්මාණයේ සිද්ධ වෙන්නේ මේ හිසට නොගෑවි මේ සිරස්පත. ඒක තමයි නිර්වාණය කියන සංකේතය අවබෝධ කරලා දෙන කලා නිර්මාණය. එහෙමනම් නිවන් දැකපු කලාකරුවෝ පිළිම නිර්මාණය කරපු යුගයන්වලදී අනුරාධපුර යුගයන්, ওই පොළොන්නර යුගයන්, ඒ කාවන්තිස්ස රජතුමාලගේ යුග කාලයන්වලදී සිද්ධ කරපු නිර්මාණවල තියෙනවා මේ අපූර්ව නිර්මාණය. එහෙමනම් මේ මඩගොහුර තුල සිටගෙන මඩගොහුරෙන් ඉලිප්පිලා එතනින් ඉහළට ඇවිල්ලා මේ ලෝකේ දකින්න හැම තිස්සෙම කරන්න දෙයක් නෙමෙයි, මේ කරන කියන සෑම දෙයකින්ම මං ඉවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරා. උපත මරණය දෙකම අත්හරින්නේ කොහොමද කියලා බලන්න. හුදෙක් සුගතිගාමී වීමම පමණක් නෙමෙයි සුගතිගාමීත්වයටත් උදව්වක් බවට පත් වෙනවා පින්නතුනේ. මනස සැහැල්ලු කරගන්නේ කොහොමද කියලා බලන්න. බැඳීම් වලින් ඉවත් වෙන්නේ කොහොමද කියලා බලන්න. හැබැයි ඒක ඔබට ආවේනික ක්‍රමයකට ඔබ කරන්න යන්න එපා. ධර්මයේ ක්‍රමවේදය හරියට තේරුම් ගන්න මහන්සි වෙන්න. ඔබට ආවේනික ක්‍රමයකට ඔබ කරන්න ගියොත් මම දන්නවා ඔබ කරන දේ මේව වැඩක් නැහැ, මේව වැඩක් නැහැ කියලා පිළිකුල් කරලා ඉවත් වෙනවා. එහෙම නැත්නම් වගකීම් වලින් නිදහස් වීම සඳහා තමන් ධර්මයේ වාසියක් කරගෙන වගකීම් වලින් ඈත් වෙනවා. එහෙම නෙමේ. සැබෑ ලෙස ඔබගේ හදවතින් ඔබ අවබෝධයෙන් යුක්තව ඉවත් වීමේ වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕන. එසේ නැතුව මේක වාසියට හදා ගන්නවත් එහෙම නැත්නම් දෝෂ සහගත ඉවත් කිරීමක් සිදු කරන්නටවත් කිසි වෙලාවක සූදානම් වන්නට එපා අපේ පින්නතුන්. එහෙසා ධර්මයේ කියන්නේ පින්නතුනේ සර්පයා වගේ. ඒක තමන්ට වැරදි තැනින් අල්ලගත්තොත් තමන්ටම ධර්මයේ හානියක් වෙනවා. වැරදි අවබෝධයක් ගත්තොත් ධර්මයේ තුලින් ඒ ධර්මයේ හානියක් වෙනවා. සර්පය අල්ලනවා නම් තමන්ට දෂ්ට නොවන විදියට අල්ලන්න ඕන. සර්පය අල්ලන විදිය පෙන්වතුන් දැකලා ඇති ඔය නයි අල්ලන මිනිස්සු දිහා බලන්න. ඒ මනුස්සයා නය අල්ලගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ සතාට දර්ශනය වෙන සීමාව තේරුම් අරගෙන ඒ දර්ශනය වෙන සීමාවට යමක් පෙන්නලා හිමින් සැරේ හිස මුදුනින් පාත් කරලා අල්ල ගන්නවා. එවිට ඒ මිනිස්යාට ඒ සර්පයාගෙන් කිසිදු හානියක් නැහැ. එහෙමනම් ධර්මයත් එහෙමයි. ධර්මය තමන්ට සහනයක් වෙන්න අල්ල ගන්නවා මිසක් විනාශයක් වෙන්න අල්ල ගන්න එපා. ඒක ඒ උදාහරණෙම ගෙනල්ලා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. එනිසා ඔබ යම් කිසි විදියක මේ බුදු වදනේ තේරුම් ගන්නේ නැතුව ධර්මය නිසා හානියක් කරගත්තොත් සෞඛ්‍යක ජීවිතයේ වේවා පරමාර්ථ ජීවිතයේ වේවා ඒක වගකීම බුදු කෙනෙකුට එන්නේ නැහැ, ධර්මයට එන්නේ නැහැ. මොකද හේතුව ධර්මයේ මතක් කරලා තියෙනවා සෑම විටම ඔබට යහපතක් වෙන විදිහට ධර්මය යොදා ගන්න කියලා. තවත් අදහසක තවත් ආකාරයකට මතක් කළොත් ධර්මය කියන්නේ රෙදි කැබැල්ලක් නම් ඒ රෙදි කැබැල්ල ඔබේ ඇඟට සරිලන විදියට මසා ගැනීමේ වගකීම ඔබට තියෙන්නේ. ඔබේ උසට මහතට හැඩට ඒක මසා ගැනීමේ වගකීම ඔබට තියෙන්නේ. ධර්මයේ රෙද්දක් නම් ඒ මසා ගන්න ඔබට පහසු වෙන පරිදි. එහෙමනම් ඔබ ධර්මයෙන් ජීවිතය ලස්සන කරගත්ත කෙනෙක්ද, පැහැබර කරගත්ත කෙනෙක්ද, එසේ නැත්නම් වරදවාගත්ත කෙනෙක්ද? ධර්මය නිසා වේදනාව විඳිනවද නැද්ද කියලා බලන්න පිනතුනේ. ධර්මය නිසා සැනසෙනවද, ධර්මය නිසා වෙනසෙනවද කියලා බලන්න ඕන. ඒ නිසා සැනසීම සඳහා ධර්මය යොදා ගන්න. එහෙනම් මේ කියන ධර්මය බලන්න ඕන ගලපල ගලපල අරගෙන මේකේ ප්‍රතිඵලය බලන්න ඕන. ඉතින් පින්නතුන්ට මේ ධර්මයේ ගොඩාක් ගලප ගන්න හොඳ අවස්ථාවක් තමයි නිහඬ අවස්ථාව. තමගේ ගෙදර වෙන්න පුළුවන් නිහඬව ධර්මය ගැන කල්පනා කරන්න වෙලාවක් තියාගන්න. දවසට පැය භාගයක් පැයක් පින්නතුනේ ධර්මය මෙනෙහි කරන්න කාලයක් තියාගන්න. අපට පොත්පත් ලියන්නට, ධර්ම දේශනා කරන්නට, මේ ධර්මය අවබෝධ කරගන්නට ලොකු උපකාරයක් වුණ දේ මොකද්ද කියලා අහුවොත් අපි කියන්නේ විවේකය. කාය විවේකය, චිත්ත විවේකය, නිහඬියාව. මේ ආරණ්‍ය සේනාසනවලදී ලැබුණු නිහඬියාව, විහාරස්ථානවලදී ලැබුණු, භාවනා මධ්‍යස්ථානවලදී ලැබුණු නිහඬියාව තුළ අපගේ සංකල්පමය ඥානය, විදර්ශනා ඥානය පුළුල් වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපිට විවේචන අපිට හොයන්නේ නැහැ. අපි විවේචන හොයන්නේ නැහැ වෙනතුනේ. කිසිම කෙනෙක්ගේ අඩුපාඩු මේව හොයන්නේ. අපිට ඥාන දර්ශනයක් අපි හොයනවා මිසක් මිනිහා කුඳු ගහනවද, මිනිහා සෙරප්පු දානවද, එයා කසාද බැඳලාද නැද්ද, මේ මිනිස්සයා රැයට කනවද, දවල්ට කනවද, මොනවද හොයන්නේ අපි. අඩු හොයන්නේ කාක්කෝ, නිලමැස්සෝ. හරිදී හොයන්නේ සමනලියෝ. සමනලිය හොයාගෙන මල හොයාගෙන ගිහිල්ලා එයා වහලා රොන් අර ගන්න එයා දන්නෝ. බඹරා ඒක අරගෙන ගන්න දන්නෝ. එනිසා නිලමැස්සෝ කුණුගඩවල් හොයාගෙන ගිහිල්ලා වහනවා මේ කියනවා. ඉතින් ඕනම මිනිස්සෙකුට ඕනම දෙයක් මේ අර විවේචනය කරන බුද්ධියකින් බැලුවොත් එහෙම ඕනම දෙයක් කුණු මිනිස්සෙක් කුණුගඩක් හොයා ගන්නවා. ඒක ඒ නිලමැස්සන්ගේ, ඒ කුණු හොයන මිනිස්සුන්ගේ වැඩක්. අපේ වැඩේ අපි හරිදී හොයාගෙන යන්න ඕන, අගුණ දුර්වලකම් හොයන්න ඕනේ. කාගවත් මේව කරන්න ඕන. ඒක අගුණ දුර්වලකමක් නෙමෙයි. නමුත් අගුණ දුර්වලකමක් හැටියට ඒක දකින්න නිර්මාණය කරගන්න ඒ මනුස්සයා. ඒක තමයි හැටි. දැන් උදාහරණයක් වශයෙන් පින්නතුන්ට මතක් කරන්නම්. මම දවසක් හොඳට මේ පාත්‍රය කරේ ඉල්ලගෙන ගොටු අත්ත අතේ අරගෙන සෙරෙප්පුත් නැතුව පාරේ වැඩම කළා. ඒ කාලේ මං සෙරෙප්පු පැලැන්දෙත් නැහැ. ඉතින් ඒක මිනිස්සෙක් මගෙන් ඇවිල්ලා අහනවා, ඔබ වහන්සේ විනයවර්ධනද කියලා. ඒ කාලේ හිටියේ අර තාපසනිකායේ විනයවර්ධන කියලා ස්වාමීන් වහන්සේලා පිරිසක්. ඒ මිනිස්සයාට හිතිලා, ඒ මිනිස්ස බොහොම ද්වේෂ සහගතව මේ පලාතේ ඉන්න කසිප්පුකාරයෙක්, කසිප්පු හදලා විකුණන මිනිස්සයා අහනවා විනයවර්ධනද. එහෙන් දේශ සාගතව බලනවා, රඟපානවා, මිනිස්සු රවට්ටනවා, මිනිස්සු මුලා කරනවා නේද, ඈ ඔහොම ගියාම මිනිස්සු රවටෙනවද, මේ සෙරප්පු දෙකක් නැති යන හාමුදුරුව විවේචනය කරනවා. ඒ කියන්නේ මාව ගොඩුවත් අරගෙන සෙරප්පු දෙකක් නැතුව දෙවර පොරවල පාත්‍රය කරේ දාන යන එක විවේචනය කරනවා. මේ කවුද මේ පලාතේ ඉන්න නොයතිච්ච පුජ්‍යලයෙක් ඇවිල්ලා. ඊට පස්සේ මං හිතාගෙන හිටියා, මේ ගමේ මිනිස්සු මෙහෙම ගියාම අපිට බයිනවනේ කියලා හිතලා, ඊළඟ පාරේ යනකොට මම ලෙද සෙරප්පු දෙකක් දාලා තනියුරේ පොරවල බෑග් එකක් කරේ දාගෙන කළු කුඩයක් අරගෙන මම වැඩම කළා. මේ ගමේ යන්න ඕන විදිය මේකයි කියලා හිතාගෙන. ඒ මිනිස්සයටම මතක නැහැ මේ අර කලින් හාමුදුරුවද කියලා මතක නැහැ. ඒ මිනිස්සයා ආයි දැකලා හරවගෙන ආවා. හරෝගන ඇවිල්ලා ඊළඟට අහනවා, ඔබ වහන්සේ විශ්වවිද්‍යාලයේද JVP ද කියලා අහනවා. අද මං කිව්වා නෑ, මම මොකක්වත් නෑ කියලා. නෑ නෑ, ඔය විදියට ඔය කළු කුඩේයි ඔය සෙරප්පු දෙකයි ඔය ලෙදර් සෙරප්පු යෝම දාලා යන්නේ විශ්වවිද්‍යාල කාර්යය, JVP කාර්යය තමයි කියලා කිව්වා. දැන් බලන්න, අර කුණු හොයන මිනිස්සෙකුට සෙරප්පු දෙකක් නැතුව පාත්‍රයක් කරේලා යන හාමුදුරුවොත් එයාට වරදකාරයෙක්. ලෙදර් සෙරප්පු දෙකක් දාලා තනියුරේ පොරවල බෑග් එකක් කරේ අරගෙන කළු කුඩයක් අරගෙන කොණ්ඩෙ පොඩ්ඩක් වවලා කට් එකක් කපලා යන හාමුදුරුවොත් වැරදිකාරයෙක්. දැන් බලන්න, කුණු හොයන මිනිහෙකුට හැම පැත්තක්ම කුණුනේ. එයාට ඒක කුණු කරලා දකින්න පුළුවන්. ඒ නිසා මේ කුණු දකින මිනිස්සු සහ කුණු කරලා දකින මිනිසෙක් වෙන්න එපා කවමදාකවත්. ඒක මහා අපායට යන හේතුවක්. තමන්ගේ ආධ්‍යාත්මයේ කුණු වුණොත් කුණුම තමයි පේන්නේ. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාව මකන, ඔබේ ධර්ම මාර්ගය විනාශ කරන ඒ වගේ කුණු ඔළුවට දාන්න එනවා නම් කාගේ හරි දොසක් ඔබ හිතා ගන්න ඔබ ඩස්බින් එකක් නෙමෙයි, ඔබ නගර සභාවේ ඇක්ටරේ නෙමෙයි, මේ මිනිහට මං කුණු නම් මගේ ඔළුවට දානවා විඩ තියන්නේ නැහැ, මම මගේ දර්ශනයෙන් කටයුතු කරනවා මිසක් අවබෝධයෙන් කටයුතු කරනවා මිසක් ඔය කුණු වලට කුණු භාජන වලට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ අපේ ඔළුව කියලා කල්පනා කරලා තමන්ගේ ශ්‍රද්ධාව, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ ඥාණය හොඳින් රැකගෙන ඉස්සරහට යන්න වග බලා ගන්න. එහෙම කරනවා මිනිස්සු ඇවිල්ලා ඒ පාර බලවේග. ඊළඟට වෙනතුනේ තමාගේ සිත තුලින් වෙනෝ මාර්ග බලවේග. ධර්මයේ බැහැර කරන්න, ධර්මයෙන් ඈත් වෙන්න. ඔබට මේ වගකීම් තියෙනවා. සංසාරේ කොච්චර සැපයිද, දිව්‍ය ලෝකේ කොච්චර සුන්දරයිද. මාරේ ඇවිල්ලා කියනවා, මතක් කරනවා, දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා දිව්‍ය ලෝකේ හරි සුන්දරයි, මෙහි නිවන් දකින්න බෑ, අපි යමල්ලා දිව්‍ය ලෝකේ ගිහිල්ලා එහි නිවන් දකිමු කියලා. ඒකත් මාරාවේශයක් වෙන උතුනේ, මාර බලවේගයක් ඒක. මේ සියල්ල මැඩපවත්වාගෙන ධර්මය හොයන්න පුළුවන්කම ලැබෙන්නේ තාම කලාතුරක කෙනෙක් පින්නතුනේ. කමක් නැහැ දිව්‍ය ලෝකේ හරි යනවා නම් මනුස්ස ලෝකේ රැකගෙන ඒක ලොකු දෙයක්. හැබැයි ඉතින් එහෙම දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරයි කියලා කිසි කෙනෙක් දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. දිව්‍ය ලෝකේ යනවද අපාය යනවද කියන එක තීරණය වෙන්නේ විද්‍යාත්මක පදනමක. සැහැල්ලු දේ හැම විටම උඩ පා වෙනවා, බර දේවල් හැම විටම යට යනවා. මේක බුදුහාමුදුරන්ගේ උදාහරණයක්. බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා හිත සංසුන් කරගත්ත අශ්වාරෝහකෙක් හිටියා. බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා ඇහුවා, බුදුහාමුදුරනේ දැන් මම ධර්මය අහලා මං හිත පහදවාගෙන තුරුණුවන් කෙරේ පහදවාගෙන අවබෝධයෙන් යුක්තව ඉන්නේ. නමුත් මගේ මනස හරිම ව්‍යාකූල වෙනවා මේ රස්සාවට ගියාම, වැඩ කරන්න ගියාම, මිනිස්සුත් එක්ක කටයුතු කරනකොට. නමුත් ওই අවස්ථාවක අනුතරකින් මම මිය යනවා. එතකොට මම අපායයයිද දිව්‍ය ලෝකයයිද කියලා ඇහුවා. ඊට බුදුහාමුදුරුව මතක් කරා ගිතෙල් හැලියා ගඟක තියලා කැඩුවාම මොකද වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ගිතෙල් ටික උඩ පා වෙනවා, කැබල් ටික කැට ටික යට යනවා කිව්වා. අන්න ඒ වගේ කෙනෙක් තුල කුසලයේ පිරලා තිබුණොත් ඒක හැම විටම උඩ පා වෙනවා, ඉහළට ගමන් කරනවා. දුර්ගුණ තිබුණොත් එයා යටට යනවා. එනිසා දුර්ගුණ ටික යටට යනවා හැම විටම. හොඳ දේ උඩ පා වෙනවා, පෙරත ඉහළට යනවා. එහෙම නැතුව මේ ප්‍රාර්ථනාවට නෙමෙයි හිත සැහැල්ලු කරගන්න ප්‍රමාණයට තමයි එයාට නිවනද ස්වර්ගයද අපායද තීරණය වෙන්නේ. එනිසා මෘදු අනතිමානී මානය නැතිකම සහ මෘදු බව එයාගේ හදවත ඇතුලේ තියෙන්න ඕන, ගැඹුරේ තියෙන්න ඕන. වචනවල නම් නෙමෙයි, වචනවලින් මෘදු අය ඉන්නෝ හිත්ගල්. හිත්ගල් මිනිස්සු නෙමෙයි ඕන, හදවත මෘදු පිරිසක් වෙන්න ඕන. හදවත සාධාරණත්වයේ තුල ඉන්න ඕන, හදවත හරිම ඍජු තත්වයක ඉන්න ඕන, හදවත ඒවිත හරි එඩිතර තැනක ඉන්නවා. පින්නතුනේ වචනේ ඍජු වෙනව එඩිතර වෙනවා හදවත හරිම නෙවැරදි නම් මෘදු නම් පින්නතුනේ. එනිසා සිත මෘදු කරගන්න, අනතිමානී කරගන්න, මිත්‍යා දෘෂ්ටියෙන් හිත මුදවා ගන්න, සංකල්පවලට අනාගතයට මතු භවයක ස්වර්ගයක්වත් නිවනක්වත් මට එපා කියන තැන ඔබ ඉන්න අන්න උත්තරීතර මනුෂ්‍යයා. මිය පරලොව ගියාට පස්සේ මට නිවනක්වත් ස්වර්ගයක්වත් එපා. හම්බ වෙන ස්වර්ගයක් නිවනක් මෙන්න මේ මොහොතේ මේ ආත්මේ මට. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති, එහෙම නැත්නම් යථා භූතං පජානාති, මට මේකේ යථාර්ථය තුල ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබේවා කියලා තමයි උග්ගටි තඥ පුජ්ජලයක් ඉන්නේ. මේ භවයේදීම සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන අදිෂ්ඨානයක් තියෙන මිනිස්සෙක් ඉන්නේ. අන්න එවැනි කෙනෙක් බොහෝම සූක්ෂම ඥානයකින්, සියුම් ඥානයකින් මේ විශ්ව ගවේෂණය කරනකොට දකිනවා මේ සංස්කාරකයාගේ නිස්සාරත්වය, මේ සංස්කාරකයාගේ නිස්සාරත්වය දකිනවා. කොහොමද නිස්සාරය කියන්නේ මොකද්ද? නිස්සාරයි කියන්නේ පිළිකුල් කියන එක නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. නිස්සාරයි කියන්නේ පිළිකුල් කියන එක නෙමෙයි. නිස්සාරයි කියන්නේ වැඩක් නැහැ කියන එක නෙමෙයි. නිස්සාරයි කියන්නේ මට අප්‍රියයි කියන එක නෙමෙයි. මොනම විදියකින්වත් ශේෂයක් ගන්න බැරි අවස්ථාව. අන්න එතෙන්ට තමයි නිස්සාරයි කියන්නේ. ශේෂයක් ගත්තොත්, අරමුණක් ගත්තොත්, සංඥාවක් ගත්තොත්, රූපයක් ගත්තොත් ඒක ශේෂය වෙනවා. ඒක නිස්සාරය නෙමෙයි. ඊළඟට ඒ ගත්ත ශේෂය තමන්ගේ සාරය බවට පත් වෙනවා. ආ එහෙමනම් එයා නිස්සාරයි කියන තැනට ඇවිල්ලා නැහැ, සාරයක් අරගෙන. එහෙමනම් මේ සංස්කාරකයාගේ නිස්සාරත්වය ලබනවා කියලා කියන පින්නතුනේ අන්න එතෙන්ට. ඉතින් මෙන්න මේ කාරණේ ඔස්සේ තමන්ට බොහෝ විදර්ශනා කරන්න දේවල් නැද්ද? ලියාතබාගෙන විදර්ශනා කරන්න දේවල් නැද්ද? අපිට මේ වගේ කාරණයක් ඇහුනහම පින්නතුනේ අපි කරේ ඒක අත්ලේ ලියාගත්තා. මිදුල අමනිද්දි, දානෙට වඩිද්දි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ති අපි දාන පාත්‍රයේ තියාගෙන අනිත් හාමුදුරුවෝ බණ කියනකම් ඔහි අබබ්බිය වගේ ඇත් එක පියාගෙන ඉන්නේ නැති කියලා. සමහර අය එහෙම ඉන්නත් ඇති. ඒත් පින්නතුනේ අපි මේ ධර්මයේ සොයන නිසා, අපි නිවන් දකින්න මහන වෙච්ච නිසා අපි මේ ධර්ම කරුණ ගවේෂණය කරනවා. දානේ ටික බෙදෙනකම්, දානයට වඩිනකම් විවේකයේ ඉන්න හැම මොහොතකම මේ අත්ලේ ලියාගත්තේ දැමුරු ධර්මකාරණේ තමා තුල ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි වෙනවා. එක කරුණක්වත් අතහරින්නේ නැහැ. මේක මගේ නුවණින්ම මම අවබෝධ කරගන්න තුරු මම වටහා ගන්න ඕන කියලා වෙහෙස කරනකොට සමහර කරුණු දවස් දෙක තුනක්, සමහර කරුණු පැය කීපයක්, සමහර කරුණු සති කීපයක්, සමහර කරුණු 3-4 මාසයක්, සමහර කරුණු අවබෝධ කරගන්නම බෑ. සුදුස්සෙක් කොහෙලා සාකච්ඡා කරනවා ඒත් තේරෙන්නේ නැහැ. තව සුදුස්සෙක් කොහෙලා සාකච්ඡා කරනවා ඒ විදිහට බොහොම අමාරුවෙන් අපහසුයෙන් පිනතුනේ ඒ කාරණේ Tamanට අවබෝධ වෙන තුරුම අනේකාකාරයෙන් ධර්මයේ ගවේෂණය කරනවා. අන්න එහිමයි පිනතුනේ යථා අවබෝධය වෙන්නේ. මෙන්න මේ විදිහට අපි කටයුතු කරනකොට පින්නතුනේ විද්‍යාව කියන එක අපි තුල පහළ වෙනකොට අවිද්‍යාවේ පෝෂණයෙන් මනෝ සංචේතන ආහාරවලින් ජීවත් වෙන බලගත් දෘෂ්ටියක් වැහිලා තියෙනවා මිනිස්සෙකුට. මෙන්න මේකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේක අරක්ගෙන ඉන්නේ ශරීරේ, අරක්ගෙන ඉන්නේ මිනිස්සෙගේ ලෝම ගස්පව අල්ලගෙන ඉන්නේ මේ සක්කාය දිට්ඨිය. හැම මිනිස්සෙක් ළඟම තියෙන මේ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය යම් මොහොතක ඉගිලුනොත් අන්න එදාට තමන්ට මෙතන ලැබෙනවා නිදහස, තමන්ගේ විමුක්තිය. ආලෝකයේ උදා වෙන්නේ අන්න එදාට. නැත්තම් අර සක්කාය දිට්ඨිය නැමැති මල පෙරේතය මිනිස්යාව පුදුම විදියට ව්‍යාකූල කරනවා, කම්පණයට පත් කරනවා, මානසික මුලාවන් වලට ඇද දානවා, අකුසලය මග පාදනෝ, පුදුම විදියට වේදනාවන් වලට මැදලා දානවා. පින්නතුනේ මේ ලෞකික මිනිස්යාගේ දුක් ගැහැට බුදු කෙනෙක් දැක්කා. ලෞකික මිනිස්යාගේ දුක් ගැහැට හරියට බුදු කෙනෙක් උපමා කරේ හැම ගහපු හරකෙක් වගේ කියලා. ඇත්තටම ඇත්ත පින්නතුනේ. ඒක ලෞකිකත්වයේ ඉඳී මිනිස්සු ආවේසයෙන් පාර යන්නේ. ඔය පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගම මිනිස්සු බැනගෙන තරහ අරගෙන කේන්ති අරගෙන ඇයි එන්නේ එහෙම වෙන්නේ? ඒ මිනිස්සයා හැම තිස්සෙම වේදනාවක ඉන්නේ. විශාල බරක් කරේ තියාගෙන වගේ, හැම ගහපු හරකෙක් වගේ, හැම ගහපු හරකෙක් පින්නතුනේ. ඒ සතාට බේරෙන්න කොහෙවත් තැනක් නැහෙනේ. ඇවිදගෙන යනකොට මැස්සෝ කනවා, කාක්කෝ කනවා, පොළවේ දිගා වුණොත් පොළවේ ඉන්න කූමි කනවා, පොළවේ තියෙන වැලි වලට රිදෙනවා. බේරෙන්න කියලා දුවල ගිහිල්ලා වතුරක බැස්සොත් වතුරේ ඉන්න මාළු ටික ඇවිල්ලා ඒ හැම කනවා. බලන්න කොයිම ඉරියව්වක්වත් නැහෙනේ හැම ගහපු සත්වයකට මිදෙන්න. හැම ගහපු සත්වයක හැම තිස්සෙම වේදනාව විඳිනවා. මෙන්න මේ හා සමාන වේදනාවක් මේ ලෞකික සත්වයා මොන ආගමේ මොන ජාතියේ හිටියත් මේ වේදනාව විඳිනවා. ඒක අපි දකිනවා පාරේ යද්දි, වැඩ කරද්දි, කටයුතු කරද්දි, හැම මොහොතකම ඒ වේදනාවෙන්, ඒ පීඩාවෙන් තමයි ඒ අය ගත කරන්නේ. ඒ වේදනාවෙන්, ඒ පීඩාවෙන් තමයි මිනිස්සු ගත කරන්නේ. ඒ නිසා මේ තත්ත්වෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය තමයි තථාගත ධර්මය. දැන් මෙහෙම අහගෙන ඉදී ආයි ප්‍රශ්නයක් ඇති වෙනවා, අපි මොකද්ද කරන්න ඕන? එක, නිහඬව ඔබ දෙස බලා සිටින්න. ඊට පස්සේ ඔබව ඔබ අවබෝධ කරගන්නව නෙමෙයි, ඔබටම ඔබ අවබෝධ වෙන්න පටන් ගන්නවා. අරමුණක් ඇතුව අරමුණක් එක්ක පොරබදන්න එපා. නිකම්ම නිකන් නිහඬව සිටින්න. සිතිවිලි වල කම්පන ඇති වෙනවා, ප්‍රකම්පන ඇති වෙනවා, විවිධ හැසිරීම් ගන්නවා, විවිධ මතකයන් වලට යනවා, විවිධ හැලහැප්පීම් ඇති වෙනවා, අතීතය, අනාගත, වර්තමානය ඇති වෙනවා, ඒවා ප්‍රතිචාර නොයෙකුත් විදියට හට ගන්නවා. මෙන්න මේ හිත මනාව ප්‍රකට වෙන්න ඕන. ඒ තුලින් පින්නතුන්ට හිමින් සැරේ තේරෙන පටන් ගන්න මොකද්ද සක්කාය දිට්ඨිය. කවුද මෙතන වඩුවා? සංසාරයේ හදන වඩුව කවුද? කවුද මෙතනින් මං එලවන්න ඕන? කවුද මෙතන තියාගන්න ඕන? තියාගන්න කෙනෙක් නම් ඇත්තෙම නැහැ පින්නතුනේ. කොහොමද මේකෙන් මං නිදහස් වෙන්නේ? ඒ ධම්මා හේතු උපබවා තේ සං හේතු තථාගතවා. මෙන්න මේකයි තථාගතයන් වහන්සේගේ ධර්මය හේතු ප්‍රත්‍යය. මේක තමන්ට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. එහෙමනම් තමන් කළ යුතු පළවෙනි කාරණය තමයි නිහඬව ඉන්න පුරුදු වීම, නිහඬව බලාගෙන ඉන්න පුරුදු වීම. හැබැයි නිහඬ යටත් ඇලෙන්න එපා. තමාගේ සැබෑ ස්වභාවය තමන් තේරුම් ගන්න මහන්සි වීම විතරයි මෙතන සිද්ධ වෙන්නේ. අරමුණක එළබගෙන ඒකත් එක්ක යනව නෙමෙයි. එහෙනම් විවෘත මනසක් ඇති කරගෙන ඒ විවෘත මනස තුළ යථාර්ථය තේරුම් ගන්න. ඒකයි පිනුතුනේ සාසන ධර්මය. සක්මන් කරද්දි වුණත් කොතන වුණත් මේ විවෘත භාවය ඇති කරගන්න පුළුවන්. ධර්මයේ අවශ්‍ය නම් පිනුතුනේ බස් එකේ තමන්ට ධර්මයේ ගැන කල්පනාවේ යන්න පුළුවන්. මට අනිත් අය වැදගත් නැහැ. ගුවන් යානයේ ධර්මයේ ගැන කල්පනාවේ යන්න පුළුවන්. වැඩට යද්දී ධර්මයේ ගැන කල්පනාවේ යන්න පුළුවන්. ධර්මයේ හොයන්න. මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය? මේ හාමුදුරන්ගේ වචනස්ස කියවෙනවද ඒ ධර්මය? කියවෙනවා. ඔබ අල්ලගන්න ඕන. වැඩි දෙමේ පිනතුනේ ඔබ සොයන්න අකාලිකත්වය. හැම විටම අකාලිකත්වය කියලා ඔබ අඳුනගෙන තියෙනවනේ. මම අපි දන්නවනේ ඉතින් අකාලිකත්වය. ඒ කවුරු හරි කියලා දුන්නු සංකල්පය ඔබ දන්නේ. ඔබ අකාලිකත්වය දන්නේ. අකාලිකත්වයට ඔබ පත් වෙන්න ඕන. පත් වෙලා අත්විඳින්න ඕන අකාලිකත්වය. එතකොට නිර්වාණය අවේදිතයිනේ. ඉතින් අවේදිතයි කියන එක මොනතරම් ගැඹුරු වචනයක්ද? අවේදිතයි කියන එක සොයා යන්න. ඔබ අවේදී තත්ත්වයට පත් වෙලා භුක්ති විඳින්න අවේදී තත්ත්වය. මං කවද්ද එතෙන්ට එන්නේ? හා, තථාගත ධර්මය ඉන්ද්‍රිය විෂය ඉක්මවා ධර්මයක්. ඉතින් ඔබ ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න, ඉන්ද්‍රිය විෂය ඉක්මව අවස්ථාව අත්විඳින්න. ඒක නේද ඔබට තියෙන අභියෝගය? තියෙනවා. මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්මවූ අය කොහොමද රැය දහවල ඉක්මවූ අවස්ථාවට පත් වෙන්නේ? රැය දහවල ඉක්මවූ දර්ශනය මා තුළ පහළ කරගන්න. 25 වෙනි පැයේ ඉඳලා ලෝකය දකින්න. 24 වෙනි පැයේ ඉඳලා නෙමෙයි, 25 වෙනි පැයේ ඉඳලා ලෝකය දකින්න. දැන් මේවා අර්ථය මොකක්ද? මේවා හරි ගැඹුරුයි නේද? මේ තමයි පිනතුනේ තමාගේ මනස ස්වභාවික කරන අනුශාසනය. බුදුහාමුදුරුවන්ගේ මේ මුළු ධර්මයේම සඳහන් වෙන්නේ පිනතුනේ මේ සියලු අනුශාසනයන් දේශනා කරන ඔබේ මනස ස්වභාවික කරන්න. අමුතු කරන්න නෙමෙයි, වුණා කරන්න. එතකොට හාමුදුරුවනේ අපි අස්වාභාවික වෙලාද ඉන්නේ? කියලා ඇත්තෙම මගෙන් අහන්න එපා. ඒක ඔබෙම ඔබ අහලා බලන්න. ඔබෙම ඔබ අහලා බලන්න ඔබ ස්වභාවිකද අස්වාභාවිකද කියලා. එවිට ඔබට තේරෙයි ඔබ ස්වභාවිකද අස්වාභාවිකද කියලා. ඒක කාගෙවත් අහන්න ඕනේ නෑ. එහෙමන බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් කරන්න පිනතුනේ මනුෂ්‍යයා ස්වභාවික කිරීමමයි. ස්වභාවිකත්වයට පත් වුණාට පස්සේ එයාට මේ ලෝකේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත කියන්නේ මොකද්ද? ඇත්ත කියන්නේ වෛර කරන කාරණයක් නෙමෙයි. ඇත්ත කියන්නේ වෛර කරන කාරණයක් නෙමෙයි. දුෂ්ටකම් කරන කාරණයක් නෙමෙයි. කවුරුවත් එක ගහ බැන ගන්න දෙන කාරණයක් නෙමෙයි ඇත්ත කියන්නේ. ඇත්ත කියන தത്വයට ආවට පස්සේ වෙන තුනේ යන්න සබ්බේ සංඛාරා අනිච්චා කියන தത്വයටපත් වෙනවා. මේ ලෝකේ අපි මේ සම්මතෙන්නේ හරි හදාගත්තා, වැරදි හදාගත්තා. ආයි හරි වැරදි කරගත්තා, ආයි වැරදි හරි කරගත්තා. හරි කියන එකට වැරදි කිව්වා, වැරදි කියන එකට ආයි හරි කිව්වා. ඒ ඔක්කොම ඔළුවෙන් හදාගත්ත සංකප්ප රාගය. අවසානයේ අවබෝධ කරගත්තාම යා තේරේ මේ ලෝකේ තියෙන සම්මුතිය. පරමාර්ථයට ගියාට පස්සේ මොකුත් නැහැ. ශූන්‍ය. දැන් ගහක් තියෙනවා. හරියට ගහක් වගේ. දැන් ගස් හරි වැරදි කරන්නේ නැහනේ. ස්වභාවයක් ඇති වෙනවා. ඊට පස්සේ පින්නතුනේ ඒ උත්තමයන් වහන්සේලාට චේතනා කර්ම නැහැ, ක්‍රියාසිත පමණක් තියෙනවා. හරි කරන්නෙත් නැහැ, වැරදි කරන්නෙත් නැහැ. ස්වභාවයක් තුල ජීවත් වෙනවා. ඒ ස්වභාවයක් තුල ජීවත් වෙන එක ඇස්සේ කෙනෙක් හරි කියලා දකිනවා. තව කෙනෙක් වැරදි කියලා දකිනවා. තව කෙනෙක් নানা ප්‍රකාරව දකිනවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ කියන උත්තරීතර චරිතය අච්චර ලස්සන බුදුහාමුදුරුවෝ හැමෝටම හරි කියලා දකින්න බැරි වුණානේ. අච්චර ලස්සන බුදුහාමුදුරුවෝ හැමෝටම හරි කියලා දකින්න බැරි වුණා. මේ රජකම අතහැරලා ආපු ඒ බුදුහාමුදුරුවෝ අනේ ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ යන්නේ නැහැ කියලා දකින්න බැරි වුණා. ඒ බුදුහාමුදුරු දෙපා වෙහසන්නේ අනේ අපි වෙනුවෙන් කියලා සානුකම්පිත බවක් හැමෝටම හටගත්තේ නැහැ. ඒක තමයි වෙනතන මේ මෝහාන්ධකාරයෙන් පිරිච්ච ලෝකයක හැටි. නුවණක් තියෙන බොහෝම සුළු පිරිසක් තමයි මේ බුදුහාමුදුරුවන්ගේ දයාව, මේ බුදුහාමුදුරුවන්ගේ ආදරය මේ ලෝකෙ තේරුම් ගත්තේ. හදවතක් තියෙන අය නැත්තම් මේ ලෝකයේ මුදල් වලට ගිජු වෙච්ච නිසා, කීර්ති ප්‍රශංසාවලට ගිජු වෙච්ච නිසා, නිස්සරණ අධ්‍යාසයෙන් කරන වැඩ කටයුත්ත පවා දකින්නේ මේවා මේ ගිජු වෙන්න කරන්නේ, මේවා මේ කන්න හම්බ කරගන්න කරන්නේ, මේවා මේ ඒකතු කරන්න කරන්නේ, මේවා පොට්ටෙනි ගහන්න මේ කරන්නේ කියලා. මේ ගිජු වෙච්ච මනුස්සයට පේන විදිය. නමුත් බුදුවරු ආර්ය ශ්‍රාවක මේ හැම දෙයක්ම මේ පොළවේ බවත්, මේ පොළවෙන් වැලියක්ටයක්වත් දුහවිල්ලක්වත් අයිති කරගන්න බැරි බවත් තේරුම් අරගෙනයි යථා අවබෝධය කළයි වැඩ කරන්නේ. ඒවා ඒ මොහොතේම අතහැරලා දාලායි වැඩ කරන්නේ. පස්සේ මරුණහම අතහැරලා යන්න නෙමෙයි. ඒ මොහොතේ අතට ගන්න දේ ඒ මොහොතේ අතහැරලා, ඒ මොහොතේ දකින්න දේ ඒ මොහොතේ අතහැරලායි වැඩ කරන්නේ ආර්ය ශ්‍රාවකයා. ආර්යගේ ශ්‍රාවකයාගේ ස්වરૂපය අහනවනේ දාරුචීරිය. දාරුචීවර ඇහුවාම ආර්ය ශ්‍රාවකයා මොන වගේද? දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. දැක්ක දේ දැක්ක තැන මතහැරලා ආර්ය ශ්‍රාවකයා ඉන්නේ. කයි නිකන් පස්සේ අතහරින්නේ නැහැ. දැක්ක දේ දැක්ක තැන මතහැරලා ඉන්නේ. අතහරිනවා කියලා කියන්නේ වචනේ පාවිච්චි කරාට එතන අතහරිනවා කියන සිද්ධාන්තයට එන්න අවශ්‍ය නැහැ. ඇලෙන්නෙම නැති තැන. නෙළුම්පතේ දිය නොරඳන්නාසේ. නෙළුම්පතේ දිය නොරඳන්නාසේ. ජලයට තෙල් ගිතෙල් කවලන් නොවන්නාසේ. වෙන්ව පවතින්නේ පින්නතන කොච්චර එකට වගේ තිබුණත්, සෑහීමට තිබුණත් වෙන්ව පවතිනවා. කවලන් වෙන්නේ. ඒ වගේ ආර්ය ශ්‍රාවකගේ සිත රූප දකින්නවා, ශබ්ද දකින්නවා. කොච්චර දැක්කත් මොන තරම් එකට ළඟින් හිටියත් ඒක ඇලෙන්නේ නැහැ පින්නතුනි. විසාකාව දරුවෝ 16ක් 15ක් හැදුවත් ඒ හැදුවේ අර පුහුදුන් කාන්තාව වගේ නෙමෙයි. ඒක හැදුවේ නොඇලීමෙන්. ඒක හැදුවේ නොමැදීමෙන්. ඒක සිතේ අවබෝධය තියෙන්නේ. යථාභූතම් පජානාති. එහෙම නැතුව මේ ශරීරංග වල වෙනසක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ශරීරය වෙනස් වෙනවා කියලා. ආර්ය ශ්‍රාවකයෙක් වීමේදී, බුදු වීමේදී, රහත් වීමේදී මේ ශරීරයේ අගපසඟ අක්‍රිය වෙනවා කියලා. එහෙම අගපසඟ මොකවත් අක්‍රිය වෙන්නේ නැහැ. ඔක්කොම සක්‍රියයි. ඥාන දර්ශනයෙන් අවිද්‍යාව අක්‍රියයි. මනසින් මේ ලෝකයට තිබෙන්නා වූ ඇලීම, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඒ මොකක්වත් නැහැ වෙනතුනේ. හැබැයි ශාරීරික ක්‍රියාකාරීත්වය සිද්ධ වුණාට කිසි වෙලාවක කිසි දෙයකට ඇලීමක් නැහැ. දැන් ගොඩාක් අය මේ ධර්ම මාර්ගයට එන්නත් බය වෙන්නේ, සමහර අය එනවටත් බය වෙන්නේ, ධර්ම අවබෝධය සිද්ධ වුණාම අපි මේ ජීවිතේ සතුට නැති වෙයි කියලා. වෙනතුනේ ධර්මය අවබෝධ කරගත්තාම විතර සතුටක් තව මේ ලෝකේ ඇත්තේ නැහැ වෙනතුනේ. මේ ධර්මය අවබෝධ කරගත්තොත් තමයි හොඳටම ආදරය අඳුනන්නේ, හොඳට සෙනෙහස අඳුනන්නේ, හොඳට දරු සෙනෙහස අඳුනන්නේ, හොඳට යුතුයකම අඳුනන්නේ, හොඳට වගකීම අඳුනන්නේ, හොඳට කලයුත්ත අඳුනන්නේ, හොඳට මේ ලෝකයේ ඇත්තටම සැබෑ ලෙස විකෘති නෙමේ සැබෑ ලෙස ආස්වාදනය කළ හැක්කේ සත්‍ය අවබෝධයෙන් පමණයි. සත්‍ය අවබෝධ කරගත්ත විට තමයි මලක ලස්සන දකින්න පුළුවන්. දැන් අපේ රටේ ඉන්න මිනිස්සු මේ පීඩන නිසා දියෑල්ලේ කොච්චර තිබුණත් දියෑල්ලක ලස්සන දකින්නේ නැහැ. කොච්චර ලස්සන කැලෑවල් තිබුණත් මේ කැලෑවේ ලස්සන දකින්නේ නැහැ. ඒක දකින්න යට සුද්ධෝ ඇවිල්ලා. අපේ මිනිස්සු කරන්නේ දියෑල්ල ළඟට ගියත් මූණට මූණ බලාගෙන බෝතලයක් කඩාගෙන බොනවා මිසක් ඒක ලස්සන දකින්නේ නැහැ. අඩුම තරමේ තමන්ගේ ගෙදර ඉන්න නෝනගේ මහත්තයගේ ලස්සනවත් එකිනෙකා දකින්නේ. සැබෑ සිටිවිලි වල ලස්සන දකින්නේ. ආර්ය ශ්‍රාවකයාගේ ලස්සන දකින්නේ. ආර්ය ශ්‍රාවකයෙක්ගේ හිතේ ඇතුලේ තියෙන ලස්සන දකින්නේ. ඒකට හේතුව මිනිස්සු ව්‍යාකූල නිසා. එහෙනම් මේ ව්‍යාකූලත්වයෙන් දුරු වුණොත් ඒ හැම දෙයකම ලස්සන සුන්දරත්වය එයාට ආස්වාදනය කර ගැනීම හැකියාවක් තියෙනවා. විකෘතිය නැති වෙලා යනවා. ඒ නිසා පිනතුනි කිසි කෙනෙක් හිතන්න එපා මෙයා ධර්ම මාර්ගයේ ගමන් කළාම සතුට නැති වෙනවායි කියලා හිතන්න එපා. හොඳටම සතුට උද්දීපනය වෙන්නේ, ප්‍රබෝධය ඇතිවන්නේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් පසු. එයා මේ ලෝකයේ පිනතුනි අර මලකින් රොන් ගෙනියන බඹරෙක් වාගේ, එහෙම නැත්නම් සමනලෙක් වාගේ මේ භික්ෂුව ලෝකේ වාසය කරනවා. එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවක ලෝකේ වාසය කරනවා. කාටවත් හිරිහැරයක් නැතුව, කරදරයක් නැතුව, පීඩාවක් නැතුව, අහිතක් අනර්ථයක් අවඩක් නැතුව බොහෝම යහපත් ලෙස තමයි වාසය කරන්නේ. මොකද මිනිස්සු ආවේගශීලී වැඩ කරන්නේ, තණ්හාවෙන් වැඩ කරන්නේ, උපාදානයෙන් වැඩ කරන්නේ සක්කාය දිට්ඨික බලවේගය නිසා. එහෙම නැත්තම් මිනිස්සේ බොහොම සෞම්‍ය ලෙස වැඩ කටයුතු කරන්න පුළුවන්. අන්තගාමී මොනම පැත්තකටවත් බරවීමක් නැහැ. දැන් සමහර ඉන්නෝ මේ හොඳ වෘත කරගෙන, හොඳ උපාදාන කරගෙන, ඒකට කියනවා සීලබ්බත උපාදාන. සීලබ්බත උපාදාන තිබුණොත් එහෙම නිවන් දකින්න බෑ පිනතුනේ. යාට ඕන තරම් ඉන්න සීලබ්බත උපාදාන හදාගත්ත අය, බෞද්ධ සමාජයේ ඉන්න ගිහි පැවිද්ද ඕන තරම්, ඒ වගේම වෙනත් ආගම වල ඉන්නවා. දැන් පිච්චුවාම දිව්‍ය ලෝක යනවා, වලලෑමාවම දිව්‍ය ලෝක යනවා කියලා හිතනවනේ, ඒකත් ඉතින් සීලබ්බත උපාදානය. ඉතින් මේ ලෝකයේ අර සීලබ්බත පරාමාස කියන දේවල් වල ඇලිච්ච මිනිස්සු ඉන්නෝ, ඒගොල්ලොත් අර ගත්ත දෘෂ්ටි ගත්ත ආකාරයෙන්ම දැඩි කරගෙන කටයුතු කරනවා නිසා මේ ඒකේ නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනස නිවන් දකින්න නම් මේ හොඳ කියන එක තුල සීලබ්බත උපාදානයක් හදාගත්ත අයටත් නිවන් දකින්න බෑ ඒගොල්ලෝ හැමතිස්සෙම මිනිකෙඩියක් ගහගෙන මල් පුදාගෙන යදගෙන ගාථා ගොඩක් කියාගෙන ඉඳීවි සීලබ්බත උපාදානය නිසා. ඒකෝර සීලබ්බත උපාදානය නිසා මේ යංගිසි පොඩ්ඩක් හරි මේක කැලලක් හරි මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් අත්වැරදීමකින් හරි අන්න ඒක ගැනම හිතලා එයා අපායේ උපදින්න තිර තියෙනවා. මොකද දැඩි සීලබ්බත උපාදානය මානසික කම්පන වේග ඇති කිරීමට හේතු වන නිසා. දැන් ඕනෝට වඩා සංස්කෘතික ගත වුණාම තරුණ තරුණයන්ට එහෙම පොඩි දෙයක් සමහරලාට දරා ගන්න බෑ. තමන්ට ඇති වෙච්ච නින්දාව අපහාසය අපකීර්තිය කියලා පොඩ්ඩ දරා ගන්න බෑ. දරා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? අන සීලබ්බත උපාදානය නිසාම හට ගන්නා උපීඩනයෙන් සිය දිවි හානි කර ගන්නවා, ජීවිත විනාශ කර ගන්නවා, නොපෙවුත් ආකර තැබ්බවලට යනවා. මේකත් සීලබ්බත උපාදානය නිසා සිද්ධ වෙච්ච දෙයක්. එතකොට සීලයක් ධර්මයක් විනයක් මොකක්වත්ම නැහැ මේ ලෝකේ කියලා හිතලා අපි කියනවා ඔය නන්නත්තර වෙනවා කියලා. නන්නත්තර වෙච්ච මිනිස්සු ඔය ලැජ්ජාව බිය මොකක්ක කුසලයක් අකුසලයක් පාපයක් පිනා මොකක්වත් දන්නේ නැහැ. ඔය වල්බూరు වගේ හරක් වගේ දුවනවා. එහෙම වෙන්නත් එපා. තත්ත විපස්සනා නුවණින් කටයුතු කරන්න. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු අන්න ඒ විට තමයි රහතුන්ගේ හිත් හඳුනන්න පුළුවන්, ආර්ය ශ්‍රාවකයාගේ හිත් හඳුනන්න පුළුවන්, බුදුවරුන්ගේ හිත් හඳුනන්න පුළුවන්. සීලබ්බත උපාදානයේ හිටියොත් බුදුහාමුදුරුවෝ පෙන්නේ මහා ධනකොහෙරියෙක් හැටියට. කියයි මේ බුදුහාමුදුරු අපිට අතහරින කියන ආරාම නම් කීයක් තියෙනවද? ලස්සන ආරාම තියෙනවා, ලස්සන කුටි වලින් එළියට ඇවිල්ලා ලස්සන සුවඳ හමන කුටියක ඉඳලා අපිට මේ කියනවා මේ පැලේ ඉන්න අපිට කියනවා අත්හරින්න කියලා. අත්හරින්න කියන්නේ පින්නතුනේ භෞතික දේ නෙමෙයි, මනසේ තියෙන දිට්ඨිය අත්හරින්න කියන්නේ බුදු කෙනෙක්. භෞතික දේ පින්නතුනේ ඒක පන්සලේ තිබුණත් ඔබේ ගෙදර තිබුණත් ඒක භෞතික දෙයක්. ඔබේ ගෙදර තියෙන දේ පන්සලෙන් ගලන් තිබ්බයි කියලා ඒක පරමාර්ථ දෙයක් වෙන්නේ නැහැ. ඒක භෞතික දෙයක්. අපි දනුදෙනු කරගමු අත්‍යවශ්‍යතා. අපි දන් දෙමු එකිනෙකාට. ඒක තමයි කාලේන දානන්දේති කියන්නේ. අත්‍යවශ්‍යතා. පන්සලේ බණ කියන හාමුදුරුවන්ට, අපිව ධර්මයෙන් පෝෂණය කරන හාමුදුරුවන්ට අපි උන්වහන්සේ රැකබලා ගමු. මේ අවශ්‍යතා පූර්ණේ කර ගැනීම. එහෙම නැතුව මේ අපිට පුළුවන් කමක් නැහැ ලෞකික දේ ලෝකෝත්තර කරන්න. භෞතික දෙයක් ගෙදර තියෙන දේ පන්සලෙන් තිබ්බා කියලා. ඒ තුළ අපිට ඇති වෙනවා චිත්ත ප්‍රසාදයක්, පුණ්‍ය ශක්තියක්. ඒ පුණ්‍ය ශක්තිය ඒක අපිට බලයක් වෙනවා අපේ මානසික සහනයට. ඒ මානසික සහනය අපිට උපකාරයක් කරගන්න පුළුවන්. පාඩම් කරන කෙනෙකුට ෆෑන් එකක් දාගෙන ඉන්නා වගේ, ඒසී එකක් දාගෙන ඉන්නා වගේ අපිට නිවන් දකින්න, නිවන ගැන හිතන්න. ඒ වගේම මේ මනසේ ස්වභාවයක් තියෙනවා, දුන්න දේ මොකද්ද, කළ දේ මොකද්ද, පෙරලා ඒ දේ තමන්ටත් ලැබීම. හෙරගෙන කර්මය හා විපාකය. මෙන්න මේ ස්වરૂපය ලෞකික මානස තුල, ලෞකික පැවැත්ම තුල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉහෙලින්ම කතා කරන නිවන තුල පිම්පව් නැහැ පෙනුතුනේ. ඒ පිම්පව් නැහැ කියන්නේ ඒක ලෝකෝත්තරයි. ලෝකෝත්තර තැනක පිම්පව් නැහැ. ලෝකෝත්තර තැනක කර්මයේ විපාකේ නැහැ පෙනුතුනේ. කර්ම විපාකේ ඉක්මවල ඉන්නේ. එනිසා බුදුවරුන්ට කර්ම විපාක දෙන්නේ නැහැ අර බුද්ධ ඥාණයට. ශරීරයට තමයි ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙමනම් ඔබ බුදුහාමුදුරුව කියලා ශරීරයක් නෙමෙයි නම් දකින්නේ, ඔබට දකින්න පුළුවන් කර්ම විපාක නොදෙන බුදු කෙනෙක්. කර්ම විපාකයට හසු නොවන බුදු කෙනෙක් ඔබට දකින්න පුළුවන්. ඔබ ශරීරය නෙමෙයි බුදු කෙනෙක් කියලා දකින්නවා නම් දකින්නේ. ඒ ඔබ දකින්න ශරීරයකින් තොර බුදුහාමුදුරුව, අර අප්පටිම බුදුහාමුදුරුව, ප්‍රතිමාවේ බුදුහාමුදුරුව දකින්න උන්වහන්සේට අපි වන්දනා කරමු. එතනින් එහා දිනව පරමාර්ථ අප්පටිම පිළිමයකින් රූපයකින් නෙලිය නොහැකි බුදුහාමුදුරුව දකින්න යෝ ධම්මං පස්සති. ධර්මයේ දකින්න සෝමං පස්සති. අන්න ඒ ඔස්සේ මාව දකින්න පුළුවන්. ඔබ ධර්මයේ දකින්නවා කියන්නේ බුදුන් දකින්නවා, බුදුන් දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා. ධර්මයේ බුදුන් කියලා කියන්නේ පින්නතුනේ අප්පටිමයි. ප්‍රතිමාවක් නැහැ. ප්‍රතිමාවක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද වෙනතුනි? හැඩයක් නැහැ. හැඩයක් නැහැ කියන්නේ දිශාවක පවතින්නේ නැහැ. හොරුන්ට ගන්න විනාශ කරන්න, සතර මහා ධාතුන්ගේ විනාශ කරන්න, භූමි කම්පාවට විනාශ කරන්න, ජල ගැල්මට විනාශ කරන්න, ගින්නෙන් විනාශ කරන්න බෑ ඒ බුදුහාමුදුරුවෝ. ආන්නේ නිසා අමරණීයයි, සදාතනිකයි. මොකද්ද මේ අවබෝධය? නিত্য මංගල පරම සුන්දරය යමා මහා නිර්වාණය. මේවා ඇතුලේ තියෙන ගැඹුර ඔබට තේරෙන්නේ නැති නිසා මේ කරණේ අතහැරලා තව කාරණයකට යන්න එපා. නොතේරෙන කාරණේ තුලම ගිලෙන්න. ගැඹුරින් ගැඹුරට සිතන්න. එසේ සිතන විට ඔබට සත්‍ය අවබෝධ කරගන්නට හැකියාව ලැබේවි. ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ පින්බර දේශනාවට දායකත්වයේ අද දවසේ දක්වමින් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අපේ පින්වත් පිරිසක්. ඒ සරණේ විජේරත්න පින්වත් මහත්මිය අපිට බොහෝම සදහැසිතින් කතා කරලා තමන්ගේ පින්බර පියාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්න දායකත්වයක් ලබා දෙන්න ඕන කියලා ස්වාමීන් වහන්සේගේ අවශ්‍ය කරන විහාරස්ථානයේ වතුර ෆිල්ටරයක් ලබා ගැනීම සඳහා දායකත්වය දක්වමින් විශේෂ අනුග්‍රහයක් දක්වමින් කටයුතු කළා. පින්වත් සුරංග සිල්වා පින්වත් මහත්මා, ඒ වගේම සේරා ඩිලන් කියන ඒ දරුවන් දෙපළ ඇතුළු මේ මව්පියෝ ඇතුළු හැම දෙනාම සදහැසිතින් දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වන්නේ මීට වසර 10කට පෙර නොවැම්බර් මාසේ 12 වෙනිදා ජන්මදිනය සිහිපත් කරන, අප අතරින් සමුගෙන සිහිපත් කරන ඒ ගාමිණී විජේරත්න පින්වත් පියාණන් වහන්සේට, ඒ ආදරණීය පියාණන් වහන්සේට මේ ධර්මානුසංස කුසල බලය, ලෝකෝත්තර කුසල බලය ඒකාන්තයෙන්ම අඩු නැතුව අවබෝධ වේවා. සසර කොතනක සිටියත් සැපයෙන් සැපයටපත් වේවා, ආශිර්වාදයක් වේවා, කල්‍යාණ මිත්‍රත්වයේ මුණගැසේවා, විදර්ශනා ඥානයේ පහළ වේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයෙන් සැනසෙල්ලෙන් නිවනින්ම සැනසේවා කියලා අපි නැවත නැවතත් ගාමිණී විජේරත්න පින්වත් පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. එසේම වේවා කියලා හැමදෙනාම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරන්න. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය බවට පත් උනේ. දස වසරක් ගෙවි ගියත් තමන්ගේ පිය තුමන්ගේ ගුණය නොසිඳ තමන්ගේ සිත්වල පවත්වාගෙන දරුවන් හැටියට තමන්ගේ පියාණන් වහන්සේට යහපත පිණිස ලෝකයේ හැම දෙනාටම ධර්මකාරණයක් බෙදා හදා දීමට දායකත්වයෙන් දක්වීමෙන් කටයුතු කරපු හේ කුසල බලය අනුමෝදන් කර සිටිනවා. ඒ ගාමිණී විජේරත්න පින්වත් පියාණන් වහන්සේගේ සසර ගමන සුගතිගාමී වීමට, ඒකාන්ත වශයෙන්ම යහපත් උපත් භාවයන් ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා ඇතුව කටයුතු කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේටත්, විශේෂයෙන්ම තම ආදරණීය මෑණියන් වහන්සේ වෙන මාළනී විජේරත්න පින්වත් මෑණියන් වහන්සේට ආයුරෝග්‍ය සුවය, නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ මාළනී විජේරත්න පින්වත් මෑණියන් වහන්සේට ධර්මයෙන් ජීවිතය සනහා ගන්නට තව තවත් ශක්තිය ලැබේවා, දිගාසිරි සම්පත් ලබන්නට තුනුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද බලය වේවා, ජීවිතයේ ධර්මයෙන් ඒකාලෝක වේවා කියලා අප සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකවාසීව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. මේ රෝග ව්‍යාසන වලින් අත මිදිලා ජීවිත සුවපත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. බුදුහාමුදුරු දේශනා කරන පින්තුන එහෙම කල්ප වෙලා මේ විනාශ සිද්ධ වෙනකොට ඉතුරු වෙන්නේ පින් කරපු අයලු. පව් කරපු අය ගොඩාක් වෙලාවට යන්න ඉඩ තියෙනවලු. ඒ නිසා හොඳට මතක තියාගන්න, හොඳට පින් දහම් කරගෙන, පින් සිතුවිලි ඇති කරගෙන, හොඳ සිහියෙන් යුක්තව කටයුතු කරන්න. එවිට තමන්ව කොයි වෙලාවකවත් රෝග ව්‍යාසන වලට ගෙනියන්නේ නැතුව ඒවයින් බේරන්න කටයුතු කරાવી ස්වභාව ධර්මයේ විසින්ම. ඒ නිසා අපි පින් බල රැකගෙන කටයුතු කරන්න ඕන. මහ පොළොව උහුලන්නේ නැති මහා පව් මේ මේසු කරනවා. ඒවා මේ විශ්වයට දරා ගන්න බැරි වෙනවා. ඒ විට පෙනුතුනේ මේ මානව වර්ගයා කියන්නේ තවදුරටත් යහපත් පිරිසක් නෙමෙයි කියලා මේ මහ පොළොවට හිතෙනවා ඇති. ඉතින් මේ විවිධ සන්නිපාත රෝග නිසා මුළු මහත් විශ්ව මේ ලෝකයම විනාශ වෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට කරන්න තියෙන එකම දේ තමයි පෙනුතුනේ පාපතර දුෂ්ටතර ක්‍රියාකාරකම් වළක්වන්න ඕන. මේ 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 තත්ත්වෙන් මුදවා ගන්නට නම් මේ මනුස්ස සමාජය. නමුත් ඒක තේරෙන්නේ නැහැ කිසිම රජයකට, කිසිම පුජ්‍යලයකට. අපි කරන පව් ටික අඩු කරන්න ඕන. මේ මහ පොළොව දරාගන්නේ නැති පව් කරන එක අඩු කරන්න ඕන. එවිට මේ මහ පොළොව අපිට හොඳට සලකයි, සබාදාම හොඳට සලකයි කියලා මිනිසුන්ට හැඟීමක් ඇති වෙන්න ඕන. ඉතින් මිනිස්සුන්ගේ පාපිෂ්ඨකම් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන මුළු ලෝකෙටම දැහැමි මිනිසුන්ට, ධර්මයට ශ්‍රද්ධාව ඇති මිනිසුන්ට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. බුද්ධ ගෞරවයේ තියෙන තුරුණුවන්ට ගෞරවයේ තියෙන අයට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා, අපගේ ආශිර්වාදය ලැබේවා. ඒ හැමදෙනා ලෙඩ රෝගාදීන් රැකදේවා, ආරක්ෂා වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාමත් සදහැසිතින් ශ්‍රවණය කළා. ඒ හැම දිනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, වර්තමානයේ පැමිණ තිබෙන රෝග පීඩාවන් වලින් ඈත්ව කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. හැම දිනාටම විදර්ශනා ඥාන පහළ වේවා. සද්ධර්මයේ අවබෝධයෙන් සිතූ මොහතක ඉක්මනින්ම වහවහ පහළ වේවා. හැම දිනාටම ධර්මයෙන් සැනහෙන්නට මේ අනුශාසනාව ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින්බර දායකත්වයේ දරුවෝ සරණේ විජේරත්න පින්වත් මහත්මියටත්, ඒ වගේම සුරංග සිල්වා පින්වත් මහත්මාටත්, සේරාහා ඩිලන් කියන ඒ දරුවන්ටත්, හැම දිනාටමත් ඒ පවුල හැම දිනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. ඒට මේ වැඩසටහනට සහ සම්බන්ධ වූ හැම දිනාටම, ඒ වගේම මේ ධර්ම දේශනාව අන් අයට ෂෙයා කරලා ධර්ම දානය දෙන හැම දිනාටමත් දහම් කුසලය ලැබේවා. හැම දිනාගේම ජීවිත ධර්මයෙන් ඒකාලෝක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. අපනම මේ පරලෝක ප්‍රාප්ත වූ ඒ ගාමිණී විජේරත්න පින්වත් පියාණන් වහන්සේ ඇතුළු අප අපනම මේ පරලෝකයේ සාංසාරික සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්මාශ්‍රවණානි සංසපලේන හැම දිනාටම උතුම් නිවන් සුවත් වේවා. අභිවාදන සීලිස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතෝ. සුඛී හෝතු, සුඛී දීර්ඝායු වේවා. සාදු.